Next is speaker is Dr. Harshad Sila, Honorable Minister.
Adame Divasasa Jal Sampat Panati Regulasi Isamatagana Wasavedi Wasakipa Katakana Labadi Magana Botumir Sujantena Mambalapurtuene Katakana me Nitivirodi Varta Nokanaha Yaman Nokana the Diver Kadu to Piribanda with the Gatalua Emat Samagamape Diverange Matsa Apanane Tahanankala Duna Eka Ape Rajeta Navatat Hakuna Etahanami Vatkaragan Etekama Matsa Apanane Vishal Lese Hiragila Dina Eharaha Divarange Jivan Tate Gurnagagana Dang Navatat Avasta Labiladino Savatumene Niti Virodi, Varta, Nokana Ladaha, Niaman, Nokana Lada, Divara Katu, Eriva Katu Kirima, Mana Samudra Kalamanaka, Kudisavan, Europa Sangame, Pratipati, Atava Shangakino, Loki, Vishalatama, Matsa, Anana Kabu Vashin, Europa Sangame, Niti Rodris, Alan, and Masun, Tama Velda Bolta Ganimen, Valakilaino, Enisa, Yodagana Labana Pradana, Mevalamavene, Didas the High Vasre, Balatma Karapu, Niti Virodi, Varta Nokorana, Ladahan, Yaman and Nokana Lada, Diva Katu to Bilbao, Regulasikina. A Magin, Europe, Sangam, Europa Sangam, Velenda Polaveta, Provisional Women, Avasar Himuene, Emma Matsinish Padne, Apanane Kanarate, Dati Jade, Yoda, Nitiano Kulabar, Sati Kanalada, Matsinish Padre Walter Pamana. May Regulasi Magin, Europa Sangame, Nava Podu Diva Katu to Protipatu Tanua, Golia Matteman, Sidukana Labana, Diva Katu to Tirasarba, Vedunukarana. Tumuni Ratawal Samar, Kramat Pravesha, Purex Nekarano. The Dasola and November Masi Palosuenda, Europa Commission Sabahava, Niti Virodi, Varta Nukandaha, Niaman Nukanda, the Divara Katu the Pilma, Regrasi, Vala, Tistaka, Eka, Vaganti, Atate, Sahayukutavan, Nodakura, Tumuni Rata, Klesa, Sri Lanka, Vatu Ratawal Attack, Mehandunura Duna, Ekata Apikina, me yellow card, Kahapahati, card deka Nikutkara, Sri Lanka Sandaha. Kahapati card Pata Nikut Kirima Peratu, Sambata Panamima, Velakima Karakshama, Ayuden Palnekari Makin Torohu, Sri Lanka, Nitikarne Patuna, Visheshi, the Gatu Rasia, Mem Commission Sabava, Visina Handanagana Tibuna. Didatola and November Mass and Nikut Kanala, the Manturu Angrima, Ridulesama Yam, Veladakatutak Sambandi, no other, Sri Lanka, Vese Kirima, Asamatuan Nena, Sirum Ratoli, Masunana Kirima, the Hanan Kirima, Europa Sangami, Yomui Hakibawa. Anaturu Angiwa. Remember the Anundima Anaturu, Memo Commissions about Sri Lanka, Sambandi, Mulika Pura, Diat Kerala, Kara Salasmak, Sakaskara, Meta Piria Medima Sambandin, Yabis Kal Sima Klabaduna. May Visunum Labadima Avasha, Gatalu, Memo Kara Salasme, Dakala Tibuna. Visheshin, Niti Virodi, Varta Nukanada Han, Yaman Nukanada, Divra Kati to Mardeneki, Mata Pramano, Naiti Gramak Sakasimaha. Sambandhana Jatyantara Naitika Bandhim Kriyatmaka Kirima Ekauna Pramanavat Ha Karyakshama Nirikshana Paddhatiyak Sapima Saha Nirikshana Yojana Kramayak Sthapane Kirima Tamai Devani Karane Valakvime Sambandhaka Panavime Paddhatiyak Sthapane Kirima Tamai Thunvani Karane Avasana Vasin Indiyanu Sagara Tuna Commission Sabhava Ekeni IOTC Vani Kalapiya Divara Katitu Kalamanakarana Sangvidhana Walata Nirdesha Ha Yojana Vali Athulu Jatyantara Bandhim Walata Anukoolawa Katitu Karanna One Kiyala අපිට මේ කාර්යසලස්මේ දන්වලා තිබුණා 2012 දෙසැම්බර් මාසයේ ඉඳලා ගරු සභාපතිතුමනේ ශ්‍රී ලංකාව කරුණාකත් කිරීම 20කට අධික ප්‍රමාණයක් සිදු කරලා තිබුණා 2015 ජනවාරි 6 වෙනිදා අවසාන කරුණ ඉදිරිපත් කිරීම කරා නමුත් හඳුනා ගන්නාලද ගැටළු වලට විසඳුම් ලබා දීම සඳහා ගන් ලැබූ ඒ පියවර සම්බන්ධයෙන් ඒ කෙසේ වෙතත් 15 ජනවාරි 17 වෙනිදා ඉඳලා මාස 6කින් මෙම තහනම කල් තැබීම සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් කරන ලද ඉල්ලුම Europa Commission Sambava, එකඟ වුණේ නැහැ. ශ්‍රී ලංකාව සහයෝගතා නොදක්වන තුන්වෙනි රටක් ලෙස හඳුනා ගැනීමට යුරෝපා කොමිෂන් සභාව දිගින් දිගටම කටයුතු කරා. ඊට පස්සේ ශ්‍රී ලංකාව එසේ හඳුනා ගැනීමට ගත් තීරණය යුරෝපා කොමසාරිස්වරු විසින් අනුමත කරා. ඒක 2014 ඔක්තෝබර් වෙනිදා ඔක්තෝබර් 14 වෙනිදා ඉඳලා බලාත්මක වුණා. මෙම තීරණය අදාළ කර ගැනීම 2015 ජනවාරි 14 ඉඳලා මාස 3කින් කල් දැම්මා. It was Sri Lanka, Sahayogi, Nodakwan, Tuna Rakwas in Laistukata Kirime, Europa, Commissama, Yojana, Pilimada, Ekulanga, Abyantara, Kriavali, Europa, Council, Levising, Idriata, Genicha, Eka, Patanang Akadeta, Adira, Tunaking, Uneka, අභ්‍යන්තර හා බාහිර ප්‍රතිපත්තිය පිළිබඳ කාරක කණ්ඩායම 15 ජනවාරි 8 වෙනිදා බ්‍රසල්සි රැස් වෙලා ශ්‍රී ලංකාව ලයිස්තුගත කිරීමේ යුරෝපා කොමිසමේ යෝජනාව සාකච්ඡාවට භාජනය කළා. එම සාකච්ඡාවේදී කරන ලද විචාරණයන්ගෙන් පස්සේ යුරෝපා සංගමේ සමාජික රාජ්‍ය ස්ථාවරයකට එළමුණේ ශ්‍රී ලංකාව සහයෝගය ලබා නොදෙන තුන්වන රටක් වශයෙන් ලයිස්තුගත කිරීමේ යුරෝපා කොමිසමේ නිර්දේශය මත ඉඳගෙනයි. දෙක, කාරක කණ්ඩායම විසින් කරන ලද ඒ නිර්දේශයන් සමග ශ්‍රී ලංකාව ලයිස්තුගත කිරීමේ යෝජනාව ඊළඟට සිද්ධ වුණා. මෙය CORPER1 බ්‍රසල්ස් නගරයේ මූලස්ථාන කරගත් යුරෝපා සංගමේ සමාජික රටවල් නියෝජ්‍ය ස්ථාවර නියෝජිතයන්ගේ සමන්විත මණ්ඩලයක්. ඉන්පසු යුරෝපා කවුන්සිලය කරා මේක යොමු වුණා. ඊළඟට 3, යුරෝපා කොමිසමේ යෝජනා පිළිබඳ කාරක කණ්ඩායමේ නිර්දේශ පිළිගැනීම සඳහා 2015 ජනවාරි 21 වෙනිදා රැස්වීමේදී ඔය මම කිව්වේ CORPER1 සලකා බලලා මේ ඇග්‍රිෆිෂ් කවුන්සිලයට ඉදිරිපත් කළා තිබුණා. 2015 ජනවාරි 26 වෙනිදා පවත්වන ලද කවුන්සිලයේ ඊළඟ රැස්වීමේදී අනුමත කරන ලැබුවයින් පස්සේ ඒ තීරණය පෙබරවාරි මාසේ මුල් භාගයේ ඉඳලා නිල ජර්නල්වල පරණ කරන පළ කරලා ඊට පස්සේ යුරෝපා සංගමේ නීති විරෝධී වාර්තා නොකරන ලද හා නියාමනය නොකරන ලද ධීවර කටයුතු පිළිබඳ රෙගුලාසි 38 වෙනි ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවෙන් අපනානය කරන ධීවර නිෂ්පාදන සම්පූර්ණයෙන්ම තහනම් කරන්න සමාජික රටවල් වලට ආදුම්හත් කරන්න පුළුවන් වුණා. ඊළඟට ශ්‍රී ලංකාව සහයෝගය ලබා දෙන තුන්වැනි රටක් වශයෙන් හඳුනගෙන එම තීරණය 14 ඔක්තෝබර් 14 වෙනි දින යුරෝපා සංගම විසින් ක්‍රියාත්මක කරයින් පස්සේ මාස 3ක් නිකුත් වෙලා 15 ජනවාරි 15 වෙනිදා සිට එය බලාත්මක වෙච්ච නිසා යුරෝපා සංගමේ නීති විරෝධී වාර්තා නොකරන ලද හා නියාමනය නොකරන ලද ධීවර කටයුතු පිළිබඳ රෙගුලාසියේ 31 වෙනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාව සහයෝගිතා නොදක්වන තුන්වැනි රටක් වශයෙන් හඳුනාගෙන ශ්‍රී ලංකාව සඳහා නිකුත් කරන ලදුව ශ්‍රී ලංකා නිලධාරීන් විසින් අලුත් කරන ලද ශ්‍රී ලංකාවේ මසු නැල්ලීමේ සහතිකය ප්‍රතික්ෂේප වෙලා ශ්‍රී ලංකාවේ ධීවර නිෂ්පාදන ආනය කිරීම ප්‍රතික්ෂේප කිරීම සඳහා EU/IU රෙගුලාසි 18 වෙනි වගන්තිය යටතේ සමාජික රාජ්‍යවල නුවන් බලධාරීන්ට කිසිම බාධාවක් නොමැති වෙච්ච බව සඳහන් කරන්න සිද්ධ වෙනවා. මේ විකල්පය මත පිහිටලා නිල ජර්නලයේ යුරෝපා කවුන්සිලයේ තීරණය පාලන කරන තෙක් නොසිට එක්සත් රාජධානිය හා තවත් රටවල් කීපයක් හැර යුරෝපා සංගමයේ සමාජික රටවල් බොහොමයක් ශ්‍රී ලංකාවේ ධීවර නිෂ්පාදන ආනයන 2015 ජනවාරි 15 වෙනිදා ඉඳන් තහනම් කරා. මේක අපි කවුරුත් දන්නවා ධීවරයන්ට ඉතාමත්ම තද බල පහරක් ලෙස වැදුණා. යුරෝපා සංගමයේ සමුද්‍රික හා ධීවර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ ජෙනරාල්වරයාගේ කාර්යාලයේ තාක්ෂණික අගයුම් කමිටුව ප්‍රගතියක් අත්කර ගැනීමට අවශ්‍ය වන ශේෂ්ත්‍ර ලෙස මෙන්න මේ මම පල්ලෙහායින් කියන්න යන ශේෂ්ත්‍ර හඳුනගත්තා. නෛතික හා පරිපාලන රාමුව, ජීවර හා ජලද සම්පත් දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම හා සවිබල ගැන්වීම, කඩදාසි ලොග්පොත් ක්‍රමය, විද්‍යාත්මක නිරීක්ෂණ හා විකල්පනය නිරීක්ෂණ යෝජනා ක්‍රමය, ඉලෙක්ට්‍රොනික ලොග්පොත් ක්‍රමය පිළිබඳ නියම වැඩසටහන සහ වාර්ෂික සැලසුම් සංශෝධනය කිරීම. ජීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුව හා සමුද්‍රික හා ධීවර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ කණ්ඩායම ඒකාබද්ධ නීති විරෝධී වාර්තා නොකරන ලද හා නියාමනය නොකරන ලද ධීවර කටයුතු වලට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය ශක්තිමත් කිරීම සඳහා නව කාර්ය සැලැස්මක් ඊට පස්සේ ස්ථාපනය කරා. සාමුද්‍රික හා ධීවර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් වලයාගේ කණ්ඩායම ධීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ මානව සම්පත් හා තාක්ෂණික ශාඛිතාව සහාය කිරීමට ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහා ජාතික ආයවේ මුදල් වෙන් කිරීම වැඩි කිරීමට, නීති විරෝධී වාර්තා නොකරන ලද හා නියාමනය නොකරන ලද ධීවර කටයුතු මර්ධනය කිරීම සඳහා වන නෛතික යටතල පහසුකම් ශක්තිමත් කිරීමට මූලික වශයෙන් නිර්දේශ කරා. සභාපතිතුමිය ඊට පස්සේ යුරෝපා සංගම් ආනයන තහනම ශ්‍රී ලංකාවේ අපනයන කෙරෙහි මං කිව්වා වගේ විශාල බලපෑමක් එල්ල වුණා. ඒකට හේතු වුණේ යුරෝප රටවල ශීතකල හා අලුත් තල්පත් හා ටූනා මත්ස්‍යයන් වැඩියෙන්ම අපනයනය කරේ අපේ ශ්‍රී ලංකාව නිසා. 2013 වර්ෂයේ යුරෝ මිලියන 74ක් වන්නේම මත්ස්‍යයන් ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයේ රටවල් වලට ආනයනය කරලා තිබුණා. තුන්වෙනි ඊට පස්සේ ශ්‍රී ලංකාවෙන් යුරෝපීය සංගමයේ රටවලට මත්ස්‍ය නිෂ්පාදනය අපනයනය කිරීමෙන් ලැබුණු ආදායම 2015දී යුරෝ මිලියන 19 වෙනකන් සීග්‍රයෙන් පහළ බැස්සා. ඒ කියන්නේ 74 ඉඳලා 19 වෙනකන් පහළ බැස්සා. මේක 2014-15 කාලය තුළ සිදු වූ 73% පහළ බැසීමක් වන අතර යුරෝපා සංගමයේ ඊට තහනම. ඒක තමයි ප්‍රධානම හේතුව හැටියට අපි දැක්කේ. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකාව පියවර කිහිපයක් ගත්තා. නෛතික හා පරිපාලන රාමුව දීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ ශක්්‍යතාවේ ශක්තිමත් කිරීම හා සවිබල ගැන්වීම ආදර්ශ අදාළ පාදවක පාර්ශවකරුවන් අතරේ සහයෝගිතාව වැඩි දියුණු කිරීම කඩදාසි ලොග්පොත් ක්‍රමය විද්‍යාත්මක නිරීක්ෂණ හා විකල්ප නිරීක්ෂණ යෝජනා ක්‍රමය FMC හා සත්‍යයිෂ්ක ක්‍රමය වාර්ෂික සැලසුම් සංශෝධනය කිරීම ඉතින් ඒ නිසා දැන් මේ සැලැස්ම මේ පියවර ගත්තයින් පස්සේ අපිට සන්තෝෂෙන් කියන්න පුළුවන් අපිට පුළුවන් වෙලා තියෙනවා මේ රජයට අර සහයෝගිතා නොදක්වන රටවල් ලයිසන්ස් ශ්‍රී ලංකාව ඉවත් කරගන්න අපිට පුළුවන් වුණා 2016 ජූනි මාසේ 16 වෙනිදා සහයෝගිතාවේ නොදක්වන රටවල් ලයිසන්ස් ශ්‍රී ලංකාව ඉවත් වීමට හේතු වූ ක්‍රියාත්මක කිරීමේ තීරණ සංශෝධනය කරමින් යුරෝපා කවුන්සිලයේ එම කවුන්සිලයේ ක්‍රියාත්මක කිරීම තීරණ සකස්න ලද අතර ශ්‍රී ලංකාවෙහි ජාතික දීවර කටයුතු වල පාලනය සුවිශේෂී ලෙස වැඩි දියුණු කරන තිබෙන නිසා ශ්‍රී ලංකාව සමග වෙළඳ කටයුතු සිදු කිරීමට නැවතත් අනුමැතිය ලබා දුන්නා. වඩාත්ම කාර්යක්ෂම පාලන හා නිරීක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීලා නීති විරෝධී වාර්තා නොකරන ලද හා නියාමන නොකරන ලද දීවර කටයුතු ශේෂ්ත්‍රයේ ජාත්‍යන්තර බැඳීම් වලට ශ්‍රී ලංකාව වැඩි අනුකූලත්වයක් දැක්වීම හා මසු නැල්ලීම සහතික කිරීමේ ක්‍රමය සම්බන්ධයෙන් ලබා දී ඇති තහවුරු සැලකිල්ලට අරගෙන තමයි මේ තීරණය යුරෝපා සංගමය ගත්තේ. මෙම තහනම ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකාව එහි 9 වෙනි විශාලතම අපනයන අංශය වන මුහුදු ආහාර අපනයන කිරීමේ කර්මාන්තයට යලිත් පිවිස ඉන්න බව අපි කවුරුත් දන්නවා. ඒ සමගම යුරෝපයේ පමණක් වාර්ෂිකව යුරෝ මිලියන් 100ක අපනයන ආදායමක් ලබා ගැනීමට මිලියන් 2.6ක් පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසකට ජීවන වෘත්තිය නැවත සලසා දීමට අපිට හැකි වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, ශ්‍රී ලංකා ජාත්‍යන්තර හා කලාපීය වශයෙන් අප රට සතුවන බැඳීම අනුව කටයුතු කරමින් ගැඹුරු මුහුදේ දීවර කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති කළමනාකරණය හා සම්බන්ධ සියලු ගැටලු වලට විසඳුම් ලබා දෙමින් මේ රජය තෝරාපත් කර ගැනීමත් සමග ඒ කියන්නේ අපේ පාස 20ක් මුළුල්ලේ ශ්‍රී ලංකාව වත් කරගත් සුවිශේෂ ජයග්‍රහණයක් නිසා මේ තහනම ඉවත් කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් කියන්න ඕනේ අපේ රට නැවතත් ජාත්‍යන්තරයේ මිත්‍රත්වයේ ගොඩනැගීම හරහා ලංකාව නැවතත් ලෝකයේ අනිත් රටවල් සමග ඒ ගනුදෙනු කිරීම ආරම්භ කිරීම හරහා අපිට පුළුවන් වෙලා තියෙනවා මේ ජයග්‍රහණය ලබා ගන්න නැවතත් දීවර කර්මාන්තයේ ඉදිරියට එන මිලියන් 2.6ක පමණ ජනතාවට ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දමා ගන්න මෙය ඉතාමත්ම වැදගත් වෙන
කාර්යයක් ගරු ඇමතිතුමාට තියෙන්නේ.
හරි, වැදගත් වෙන බව කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු රෞෆ් හකීම් ඇමතිතුමා.
ගෞරව තලමි සංගම රූපිනරවරලේ, ඉන්ද්‍ර ஐரோப்பிய ஒன்றியத்தின் இலங்கையிலிருந்து மீன் ஏற்றுமதி சம்பந்தமான தடையை பின்பற்றியதாக உருவாகியிருக்கிற சூழ்நிலையில் இந்த புதிய விதிமுறைகளை அமைச்சர் அவர்கள் அறிமுகப்படுத்தியிருக்கிறார்கள். ஐரோப்பிய ஒன்றியத்தின் தடை நீக்கம் சம்பந்தமான விவரமான விளக்கம் ஒன்றை எங்களுடைய வெளிநாட்டுத்துறை அமைச்சர் கலாநிதி ஹர்ஷதி சில்வா அவர்கள் மிக தெளிவாக இன்று சபைக்கு விளக்கமளித்தார்கள். அதன் அடிப்படையிலே இந்த நல்லாட்சி அரசாங்கம் உருவாகிய பிறகு எங்களுடைய மீன்பிடி சமூகம் எதிர்நோக்கியிருந்த பாரிய ஒரு பிரச்சினை எமது மீன் உற்பத்தியை வெளிநாடுகளுக்கு குறிப்பாக ஐரோப்பிய ஒன்றியத்துக்கு ஏற்றுமதி செய்வதற்கு ஏற்பட்ட தடையின் மூலம் ஏற்பட்ட பொருளாதார ரீதியான பாதிப்புகளை ஈடு செய்வதற்கான ஒரு முயற்சியிலே நாங்கள் வெற்றி கண்டிருக்கிறோம். அண்மையில் எங்களுடைய பிரதம அமைச்சர் அவர்கள் பிரசல்ஸ் நகரத்துக்கு போய் ஐரோப்பிய ஒன்றியத்தின் முக்கிய தலைவர்களை சந்தித்து இந்த மீன்பிடி தடை சம்பந்தமான விஷயத்தில் ஏற்பட்டிருக்கிற முன்னேற்றம் குறித்து நாங்கள் எல்லோரும் சந்தோஷப்படுகிற அதே நேரம் மீன்பிடியாளர்கள் எதிர்நோக்குகிற பிரச்சினைகள் குறித்து இந்த சந்தர்ப்பத்திலே கவனம் செலுத்த வேண்டிய அவசியம் இருக்கிறது என்பதை தலைமை தாங்கும் உறுப்பினர் ஊடாக இந்த சபையின் கவனத்துக்கு கொண்டு வர விரும்புகிறேன். குறிப்பாக நாட்டின் பல பாகங்களிலும் அதிலும் வடகிழக்கு பிரதேசம் கடந்த பல வருஷ காலமாக பல தசாப்தங்களாக யுத்த நிலைமையின் பொருட்டு மிக மோசமாக வடகிழக்கு கடற்பிரதேசங்களிலே ஏற்பட்டிருந்த பாதுகாப்பு கெடுபிடிகளின் நிமித்தம் எங்களுடைய மீன்பிடியாளர்களுடைய உற்பத்தி மிக மோசமாக பாதிக்கப்பட்டிருந்தது. அண்மை காலமாக யுத்த முடிவுக்கு வந்த பிற்பாடு மிக விரைவாக நாங்கள் இழந்த நிலையை மீட்டிக்கொள்ளுகிற ஒரு சூழல் உருவாகியிருந்தாலும், கடந்த காலங்களிலிருந்து கெடுபிடிகள் இன்னும் முழுமையாக அகலவில்லை என்பது குறித்த பெரிய விசனம் மீன்பிடியாளர்கள் மத்தியிலே இருந்து கொண்டிருக்கிறது. இதிலே எங்களுடைய படைத்தரப்பினர் மீன்பிடி சமூகம் எதிர்நோக்குகிற பிரச்சனைகள் சம்பந்தமாக உதாசீன போக்கை கடைபிடிக்காமல் மிக விரைவிலே இந்த அரசாங்கம் பதவிக்கு வந்த பிற்பாடு பலவிதமான நடவடிக்கைகளை நாங்கள் இயல்பு வாழ்க்கையை மீள நிறுவுகின்ற விஷயத்திலே உருவாக்கி கொண்டு வருகிற சூழலில் இன்னும் மீனவர்கள் பாதிக்கப்படுகிற விதமாக படைத்தரப்பு நடந்து கொள்கிற விஷயங்களிலே இருந்து அவர்கள் விலகி நிற்க வேண்டும் என்ற விஷயத்தை நான் இங்கு வலியுறுத்தி சொல்ல விரும்புகிறேன். குறிப்பாக வெள்ளை மணல், கருமலை ஊற்று, சின்னம்பிள்ளைச்சேனை போன்ற பிரதேசங்கள், திருகோணமலை மாவட்டத்திலே கிண்ணியா பிரதேசத்தை அண்மித்திருக்கிற இந்த பிரதேசங்களில் இன்னமும் கடற்படை, தரைப்படையினர், விமானப்படையினர் கட்டுப்பாட்டுக்குள் தொடர்ந்தும் கடலுக்கு செல்லுகிற முக்கியமான பிரதேசங்கள் இருக்கிற காரணத்தினால் மீனவர்கள் சுதந்திரமாக தங்களுடைய மீனவ தொழிலை செய்ய முடியாத நிலவரம் இருந்து கொண்டிருக்கிறது. அந்த பிரதேசத்திலே குறிப்பாக மாபல் பீச் போன்ற இடங்களிலே கடற்படையினர் தங்களுடைய உல்லாச விடுதிகளையும் ஹோட்டல்களையும் அமைத்துக் கொண்டு சாதாரண மீனவர்கள் தாங்கள் கடலுக்கு செல்வதற்கு பாவித்த வழிகளையெல்லாம் மறித்து வேலி போட்டு மீனவர்கள் அன்றாடம் தங்களுடைய தொழிலுக்கு செல்ல முடியாத நெருக்கடியான நிலவரங்கள் தொடர்வதையிட்டு கௌரவ அமைச்சரின் கவனத்துக்கு நான் கொண்டு வர விரும்புகிறேன். இது சம்பந்தமாக பாதுகாப்பு அமைச்சின் செயலாளரிடம் நாங்கள் வேண்டிக் கொள்வதெல்லாம் மிக விரைவிலே இவ்வாறான பிரதேசங்களில், அதாவது கடலுக்கு செல்ல மீனவர்களுக்கு ஏற்பட்டிருக்கிற இந்த யுத்தத்துக்கு பின்னரான இந்த புதிய சூழலை முழுமையாக விடுவித்து தர வேண்டும் என்பதை நான் இங்கு வலியுறுத்தி சொல்ல விரும்புகிறேன். அதே நேரம் சற்று நேரத்துக்கு முன்பு கொக்குளாய், கொக்குத்தொடுவாய் பிரதேசங்களிலே இருக்கிற அசாதாரணமான ஒரு நிலைமை குறித்து பாராளுமன்ற உறுப்பினர் சார்ல்ஸ் நிர்மலநாதன் அமைச்சரும் அவையிலே இருக்கின்ற பொழுது அவருடைய கவனத்துக்கு கொண்டு வந்தார். இந்த பிரச்சனை உண்மையிலேயே இந்த கொக்குளாய், கொக்குத்தொடுவாய் போன்ற பாரிய கலப்பு பிரதேசம் என்பது பல்லாயிரக்கணக்கான ஏக்கர் பரப்பில் இருக்கிற உள்ளூர் நீர்நிலையாக கணிப்பிடப்படுகிறது. இந்த பிரதேசத்திலே தடை செய்யப்பட்ட மீன்பிடி உபாயங்களை மீன்பிடியாளர்கள் கையாளுகிறார்கள் என்ற விஷயம், குறிப்பாக இந்த கட்டுவலை குறித்த விஷயம், அதில் இருக்கிற துளை சம்பந்தமான விஷயம் குறித்த சர்ச்சை நீண்ட நலமாக இருந்து வருகிறது. இதை நாங்கள் எடுத்தெடுப்பிலேயே தடை செய்யப்பட்ட வலைகளை பாவிக்கிற விஷயங்களிலே கட்டுப்பாடுகளை விதிக்க வேண்டும் என்பதிலே இருக்கிற நியாயங்களை ஏற்றுக்கொள்கிற அதே நேரம் மக்களுடைய ஜீவனோபாயத்தோடு தொடர்புபட்டிருக்கிற விஷயம் என்ற காரணத்தினால் சில இடங்களிலே சில காலம் நெகிழ்வுத்தன்மையை பாவிக்க வேண்டும் என்ற அவசியம் குறித்து அந்த பிரதேசங்களில் அடிக்கடி ஆர்ப்பாட்டங்கள் ஏற்பட்ட போது அந்த ஆர்ப்பாட்டங்களை முடிவுக்கு கொண்டு வருவதற்காக சில சந்தர்ப்பங்களிலே புல்மோட்டை போன்ற பிரதேசங்களிலே நீண்ட நாள் உண்ணாவிரதம் இருந்து மீன்பிடி அமைச்சர் வந்து அந்த பிரச்சனைகளை தீர்த்து வைக்க வேண்டும் என்ற அளவிற்கு பிரச்சனை நீடித்த போது, அங்கு போய் இந்த விஷயங்களை கையாள வேண்டிய நிலவரங்கள் ஏற்பட்ட போது நாங்கள் அனுமானித்ததெல்லாம் இந்த விஷயங்கள் சம்பந்தமாக நாங்கள் எடுத்தோம் முடித்தோம் என்று முடிவுகளுக்கு வந்துவிட முடியாது. ஏனென்றால் இந்த பிரதேசங்களிலே இன ரீதியான முரண்பாடுகளோடு சம்பந்தப்பட்ட பலவிதமான காழ்ப்புணர்ச்சியோடு உருவாகிய பிரச்சனைகளும் இல்லாமல் இல்லை என்பதை நாங்கள் கவனத்தில் கொள்ள வேண்டும். நீண்ட காலமாக பல பிரதேசங்கள், நான் கொக்குத்தொடுவாய் போன்ற பிரதேசங்களிலே இருக்கிற இதற்கு முன்பு யுத்த காலம் இருந்த போது குறிப்பாக முல்லைத்தீவு மீனவர்கள், ஏன்னால் இந்த பிரதேசம், இந்த நீரேரி பிரதேசம், இந்த கொக்குளாய் கடல் ஏரி என்பது மிக பாரிய பிரதேசம் என்ற காரணத்தினால் முல்லைத்தீவு, திருகோணமலை ரெண்டு மாவட்டங்களையும் எல்லைகளையும் தாண்டி இருக்கிற மிகப்பெரிய ஒரு நீர்நிலையாக இருக்கிற இந்த பிரதேசத்திலே மீன்பிடி பரிசோதகர்களுடைய செயல்பாடுகளும் எட்டிக்கு போடியாக வித்தியாசமாக நடைபெறுகிற சூழல்களும் கடந்த காலங்களிலே இருந்திருக்கிறது. இந்த பின்னணியிலே இவற்றையெல்லாம் தீர்த்து வைப்பதற்காக தடை செய்யப்பட்ட அண்மையில் கூட நாங்கள் பார்த்தோம், இங்கு கல்பிட்டி பிரதேசத்திலே ஒரு பாரிய மக்கள் எதிர்ப்பு ஆர்ப்பாட்டம் ஒன்று நடைபெற்றது. அதிலும் தடை செய்யப்பட்ட உபகரணங்களை பாவிக்கிற மீனவர்கள் பலவந்தமாக தங்களுடைய பிரதேசங்கள் ஊடுருவி இவ்வாறான மீன்பிடி உபாயங்களை கையாளுகிறார்கள் என்ற விஷயத்தில் ஏற்பட்ட அந்த பாரிய மோதலை அடுத்து பலர் காயமுறுகிற நிலவரமும், பலவிதமான போக்குவரத்து தடைகள் ஏற்படுகிற நிலவரமும், வீதிகளிலே டயர்களை இழுத்து ஆர்ப்பாட்டம் செய்கிற நிலவரமும், இவற்றையெல்லாம் வைத்து பார்க்கிற போது இந்த பிரச்சனைகளோடு மக்களுடைய அன்றாட ஜீவனோபாயம், அவர்களுடைய இயல்பு வாழ்க்கை பாதிக்கப்படுகிற நிலவரங்களை நாங்கள் முழுமையாக புறத்துதைக்கு விட்டு இதற்கு எடுத்தெடுப்பிலேயே தீர்மானங்களை கொடுப்பது என்பதும் மிக சிக்கலான விஷயம். அமைச்சர் அவர்கள் இதில் இருக்கிற அரசியல் பிரச்சனைகளையும் கருத்திலே கொண்டு ஒவ்வொரு பிரதேசத்திலும் இருக்கிற மீனவர்களுடைய வாழ்வாதார பிரச்சனைகளையும் மிக கவனமாக உற்று நோக்கித்தான் இவற்றுக்கான தீர்வுகளை பெற்றுத்தர வேண்டும் என்று நான் மிக வினயமாக இங்கு வலியுறுத்தி சொல்ல விரும்புகிறேன். இதே நேரம் நாங்கள் கிழக்கு மாகாணத்தை எடுத்துக்கொண்டால், கிழக்கு மாகாணத்தில் இருக்கிற முக்கியமான ரெண்டு மீன்பிடி துறைமுகங்கள் கொட்பே மீன்பிடி துறைமுகம், அதே போல வாழைச்சேனை மீன்பிடி துறைமுகம். இது நீங்களாக மற்ற இடங்களிலே பாரிய மீன்பிடி துறைமுகங்கள் இல்லாத ஒரு துர்ப்பாக்கிய நிலவரம் இருக்கிறது. கிழக்கு மாகாணத்தில் கூடுதலான மீன்பிடி துறைமுகங்களை அமைத்து தர வேண்டும் என்று மிக அழுத்த திருத்தமாக நான் அமைச்சரிடம் வேண்டுகோள் விடுக்க விரும்புகிறேன். குறிப்பாக இங்கு கல்முனை தொகுதி பாராளுமன்ற உறுப்பினர் ஹரிஸ் அவர்களும் இருக்கிறார்கள். அவருடைய பிரதேசத்தில் சாய்ந்தமருதிலே ஒரு மீன்பிடி துறைமுகம் அமைத்து தருவதான ஒரு வாக்குறுதி பல காலமாக வழங்கப்பட்டு வந்திருந்தது. அங்கு ஒரு நங்குரமிடும் துறை ஒன்றையாவது அமைத்து தருவதற்கான முயற்சி ஆரம்பத்தில் எடுக்கப்பட்டு அது கைவிடப்பட்டிருக்கிறது. ஈற்றிலே இப்பொழுது ஒழுவில் துறைமுகத்தை முழுமையாக அமைச்சர் உடைய கட்டுப்பாட்டுக்குள் கொண்டு வருவதற்கு ஒரு அமைச்சரவை பத்திரம் துறைமுக அதிகார சபைக்கு பொறுப்பான அமைச்சரின் அனுமதியோடு அண்மையிலே பாராளுமன்றத்தில் சமர்ப்பிக்கப்பட்டது. ஒழுவில் துறைமுகத்தை குறிப்பாக கடல் கொந்தளிப்பு காலங்களிலே மீனவர்கள் பாவிப்பதற்கு வசதியாக அந்த துறைமுகம் விருத்தி செய்யப்பட வேண்டும் என்பது மாத்திரமல்ல, அண்மையிலே அங்கு கடலரிப்பு காரணமாக ஏற்பட்ட பாரிய மக்கள் எதிர்ப்பு ஆர்ப்பாட்டத்தின் பொழுது அந்த பிரதேசத்துக்கு சென்ற பொழுது மக்களுடைய வேண்டுகோள் எல்லாம் இந்த துறைமுகம் எங்களுக்கு தேவையில்லை, இந்த துறைமுகத்தினால் நாங்கள் இந்த அலை தடுப்பு ஏற்பாடுகள் அது குறிப்பாக அந்த பிரேக் வாட்டர் கட்டப்பட்டிருக்கிற விதம் காரணமாகத்தான் எங்களுடைய ஊரிலே பல ஏக்கர் கணக்கான நிலங்களை பல்லாயிரக்கணக்கான நிலங்களை நாங்கள் இழந்திருக்கிறோம் என்று அவர்கள் மிக வேதனையோடு சொன்னது மாத்திரமல்ல, மீன்பிடியிலே பாரம்பரியமாக ஈடுபட்டவர்கள், தங்களுடைய கரவலை தொழிலில் ஈடுபட்டவர்கள், கரவலை தொழிலில் ஈடுபட்ட மீன்பிடியாளர்களுடைய வாழ்வாதாரம் என்பது முழுமையாக இன்று பாதிக்கப்பட்டிருக்கிறது. அவர்களுக்கு கரவலை எழுப்பதற்காக இருந்த கடற்கரை முழுமையாக இல்லாமல் போயிருக்கிறது. இந்த பின்னணியிலே தான் அவர்களுக்கான மாற்று மீன்பிடி தொழிலில் ஈடுபடுவதற்கான படகுகளை மானிய அடிப்படையிலாவது வழங்க வேண்டும் என்ற ஒரு கோரிக்கையை நான் அமைச்சருக்கு விடுக்க விரும்புகிறேன். குறிப்பாக ஒழுவில் மீன்பிடி துறைமுகத்தை ஒரு தனியார் முயற்சியோடு சேர்ந்து விருத்தி செய்வதாக இருந்தால் அந்த உடன்பாட்டிலே தங்களுடைய வாழ்வாதாரத்தை இழந்து நிற்கிற ஒழுவில் பாலமுனை பிரதேச மீனவர்களின் வாழ்வாதாரத்தை முன்னேற்றுவதற்கான சில நிபந்தனைகளோடு தான் அந்த ஒப்பந்தம் செய்யப்பட வேண்டும் என்று மிக வினயமாக நான் கேட்டுக்கொள்ள விரும்புகிறேன். என்றால் ஒழுவில் துறைமுகத்திலே தேவையான அளவு அங்கு குளிர்சாதன அறைகளுடன் கூடிய மீன்களை ஏற்றுமதிக்கு பதனிடக்கூடிய பலவிதமான எந்திரோபகரணங்களுடன் கூடிய ஏற்பாடுகள் இருக்கிற காரணத்தினால் நிச்சயமாக மீன் ஏற்றுமதியில் ஈடுபாடுள்ள பாரிய வெளிநாட்டு கம்பெனிகள் முதலீடு செய்வதற்கு வாய்ப்பான ஒரு இடமாக ஒழுவில் துறைமுகம் இருந்து கொண்டிருக்கிறது. ஏராளமான நிதி முதலீட்டிலே செய்யப்பட்டிருக்க வெளிநாட்டு கடனுதவியின் மூலம் செய்யப்பட்ட நிர்மாணிக்கப்பட்ட அந்த துறைமுகம் இன்று பாவனைக்கு உதவாத ஒரு இடமாக இருப்பது என்பது எங்கள் எல்லோருக்கும் வேதனையாக இருக்கிற விஷயம். எனவே அந்த பிரதேச மீன்பிடியாளர்கள் தற்பொழுது தங்களுடைய வாழ்வாதாரத்தை முழுமையாக இழந்து கடலரிப்பு காரணமாக பாதிக்கப்பட்டிருக்கிற சூழலில் அவர்களுக்கு இந்த மீன்பிடி துறைமுகத்தை ஒரு தனியார் கம்பெனியின் உதவியோடு சரி, வேறு முதலீடுகளோடு சரி, அல்லது அரசாங்க முதலீட்டாலும் சரி, எப்படியாவது அதை முன் பாவனைக்கு கொண்டு வருவதன் மூலம் ஏற்று மீன்பிடி அந்த பிரதேசத்தின் மீன்பிடியாளர்களுடைய உற்பத்தியை வெளிநாடுகளுக்கு ஏற்றுமதி செய்வதற்கு பதனிடக்கூடிய வசதிகளோடு உள்ள குளிர்சாதன அறைகளோடு கூடிய அந்த துறைமுகத்தை பயன்படுத்தி அந்த பிரதேசத்து ஏழை மீனவர்களுடைய வாழ்வாதாரத்துக்கு உதவ வேண்டும் என்றும் நான் அமைச்சரை மிக வினயமாக நான் கேட்டுக்கொள்ள விரும்புகிறேன். இந்த நிலையிலே அந்த மீன்பிடி துறைமுகத்தை அமைத்த டனிடா என்கிற நிறுவனம் இந்த கடலரிப்பை தடுப்பதற்கான ஒரு ஆய்வறிக்கையை செய்து அந்த ஆய்வறிக்கையின் அடிப்படையிலே மேலதிகமாக கடலரிப்பு நடக்காமல் தடுப்பதற்கு அணை கட்டுவதற்கான முயற்சியில் இலங்கை கரையோர பாதுகாப்பு கடலரிப்பு பாதுகாப்பு திணைக்களத்துக்கு நிதியுதவி செய்வதாக உடன்பாடு இருக்கிறது. அதை செயல்படுத்தி இந்த விஷயத்திலே கவனம் எடுக்க வேண்டும் என்ற விஷயத்தை நாங்கள் துறை அமைச்சர் அர்ஜுன ரணத்துங்கோடம் பல தடவை நாங்கள் கூறியிருக்கிறோம். அது சம்பந்தமாக அமைச்சருடைய கவனத்துக்கும் நான் கொண்டு வர விரும்புகிறேன். அதே நேரம் இன்னும் ஒரு மிக முக்கியமான விஷயத்தை நான் இங்கு குறிப்பிட்டாக வேண்டும். இது வடமாகாணம் குறித்த பிரச்சினை. இந்த வடமாகாணத்திலே இருக்கிற ஒரு முக்கியமான பிரச்சினை தான் இன்று மன்னார் மாவட்டத்திலே நாங்கள் கோந்தப்பட்டி பிரதேசத்தில் உருவாகி இருக்கிற பிரச்சினை. இந்த பிரச்சினைக்கான அடிப்படை காரணம் உப்புக்குளம் கோந்தப்பட்டி பிரதேசத்திலே இடம்பெயர்ந்த முஸ்லிம்கள் பல வருஷ காலமாக அந்த பிரதேசத்துக்கு போக முடியாமல் இருந்த நிலையிலே தற்காலிகமாக விடத்தல் தீவு மீனவர்கள் தமிழ் சமூகத்து மீனவர்கள் வந்து தங்களுடைய மீன்பிடி நடவடிக்கைகளை மேற்கொள்வதற்காக தற்காலிக அனுமதியை கோந்தப்பட்டியிலே சில காலம் அந்த பிரதேசத்திலே வந்து மீள்குடியேறிய முஸ்லிம்கள் அவர்களுக்கு வழங்கியிருந்த போதும் இப்போது அவர்கள் அந்த விடத்தை விட்டு நகர முடியாது என்று விடாப்பிடியாக இருக்கிற ஒரு சூழல் ஒரு பெரிய தகராறையும் குழப்ப நிலையையும் உருவாக்குகிற சூழல் உருவாகி இருக்கிறது. இந்த நாட்டிலே நல்லிணக்கத்தை ஏற்படுத்துகிற முயற்சிகளிலே இவ்வாறான விஷயங்கள் இன்னும் தீர்க்கப்படாமல் இருப்பது என்பது ஒரு பாரிய பிரச்சனையாக இருந்து கொண்டிருக்கிறது. எனவே உப்புக்குளம்
கோந்தப்பட்டி
உருவாகி இருக்கிற இந்த முருகல் நிலையை முடிவுக்கு கொண்டு வருவதற்காக கௌரவ மீனவ அமைச்சர் அவர்களும் அந்த பிரதேசத்து பாராளுமன்ற உறுப்பினர்கள் தமிழ்த் தேசிய கூட்டமைப்பின் பாராளுமன்ற உறுப்பினர்களும் நாங்களுமாக சேர்ந்து இந்த பிரச்சினைக்கு ஒரு நிரந்தரமான முடிவை காண வேண்டும். இந்த அப்பாவி மீனவர்கள் ஒரு சில வருஷங்களுக்கு முன்பு அங்கிருக்கிற நீதிமன்றத்துக்கு முன்னாலே ஒரு ஆர்ப்பாட்டம் நடந்த ஒரு நிலையில் எங்களுடைய சக அமைச்சரோடும் ஒரு பிரச்சனை ஏற்பட்டு பலவிதமான சிக்கல்கள் உருவானதும் அமைச்சருக்கு தெரிந்திருக்கும் என்று நான் நினைக்கிறேன். இந்த பின்னணியிலே அவர்கள் அப்பாவி மீனவர்கள் பல மாத காலம் சிறையில் இருக்க வேண்டிய நிலவரமும் ஏற்பட்டிருந்தது. அவருக்கு எதிராக நீதிமன்றத்துக்கு கல்லறிந்தார்கள் என்ற ஒரு குற்றச்சாட்டின் பேரில் சந்தேகத்தின் அடிப்படையில் ஏராளமான மீனவ குடும்பத்தினர் பாதிக்கப்படுகிற நிலவரம் அந்த அதற்கான பின்னணி இந்த கோந்தப்பட்டி உப்புக்குளம் பிரதேசத்திலே அவர்களுக்கு உரிய மீன்பிடி தளத்திலே அவர்களுக்கான துறையை விடத்துத்தீவில் இருந்து வந்த மீனவர்களுக்கு தற்காலிகமாக விட்டுக் கொடுத்ததன் பின்னணியில் அவர்கள் அதை நிரந்தரமாக இருக்கிற ஒரு சூழல் உருவாகியிருக்கிற பின்னணியிலே இந்த மீனவர்களுக்கு மத்தியிலே இன்று ரெண்டு இனங்களுக்கு இடையிலான ஒரு பிரச்சனையாக இது ஒரு பாரிய பிரச்சனையாக நீண்ட காலமாக இருக்கிற ஒரு நிலவரத்தில் இதற்கான ஒரு தீர்வையும் காண வேண்டும். இது நல்லிணக்கத்தின் அடிப்படையிலே இந்த இனங்களுக்கு இடையிலான இந்த பிரச்சனைக்கான இந்த முருகல் நிலைகள் ஏற்படாமல் தீர்ப்பதற்கான ஒரு சுமூகமான சூழலை நாங்கள் ஏற்படுத்தியாக வேண்டும் என்பதையும் நான் இங்கு சொல்லி வைக்க விரும்புகிறேன். அது மாத்திரமல்ல உள்நாட்டு நீர்நிலைகளில் குளங்களில் மீன்பிடிக்கிற விஷயத்திலும் கூட கந்தளாய் குளத்திலே மீன்பிடிப்பு சம்பந்தமான ஒரு பிரச்சனை உருவாகி இருக்கிறது. அங்கு வள்ளங்களின் மூலம் மீன்பிடிப்பதிலே சில கட்டுப்பாடுகள், அதிலும் பாரம்பரியமாக மீன்பிடித்த மீனவர்களுக்கு மத்தியிலே அவர்கள் சமூக ரீதியாக சில பாரபட்சங்கள் காட்டப்படுகிறதா என்ற ஒரு குறைபாட்டை அண்மையிலே கந்தலாய் போயிருந்த போது அங்கிருக்கிற அப்பாவி இந்த உள்நாட்டு நீர்நிலைகளில் குளங்களில் மீன்பிடிக்கிற மீன்பிடி சங்கங்களைச் சேர்ந்த மீன்பிடியாளர்கள் என்னுடைய கவனத்துக்கு கொண்டு வந்தார்கள். அது சம்பந்தமாகவும் நான் இங்கு குறிப்பிட்டாக வேண்டும். இது சம்பந்தமாக குறித்த பிரதேசங்களிலே இருக்கிற மீன்பிடி பரிசோதகர்கள் இந்த விஷயத்தில் தலையிட்டு ஒரு நியாயமான நேர்மையான தீர்வை இந்த மீனவர்களுக்கு பெற்றுத்தர வேண்டும் என்பதையும் கூறி இந்த சந்தர்ப்பத்திலே ஐரோப்பிய ஒன்றியத்தின் மீன்பிடி ஏற்றுமதி தடையை நீக்குவது குறித்த முயற்சியில் இந்த புதிய விதிமுறைகளை அறிமுகப்படுத்திய அமைச்சருக்கு நன்றி கூறி என்னுடைய உரையை நிறைவு செய்கிறேன். நன்றி.
தேங்க்யூ வெரி மச். இலங்கிட்டு විනාඩි 20ක කාලයක් තියෙනවා ඔබතුමාට.
ගරු සභාපතිතුමියනි, ගරු දිවි රැමතිතුමා විසින් දීවර පනතට සංශෝධන 11ක් ඉදිරිපත් කරන මේ වෙලාවේ ඒ සම්බන්ධව අදහස් ඉදිරිපත් කිරීමට ඉඩකඩ ලබා දීම පිණිස මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා පළමුවෙන්ම. ඒ වගේම දීවර අමාත්‍යාංශයේ මේ දීවර සංශෝධන ගැන කතා කිරීම පෙරාතුව මේ දැන් අපිට ලැබිච්ච ආරංචියක් අනුව කියන්න ඕන හෙට දවසේ පාර්ලිමේන්තුවට කෝප් වාර්තාව පිළිබඳව සභාපති බැඳුම් කර සිදුවීම් පිළිබඳව බැඳුම් කර වංචාව පිළිබඳව කෝප් සභාපතිතුමාගේ නිල වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතව තිබෙනවා. මීට විනාඩි 15කට පෙර කටුනායක ගුවන්තොටුපලින් එසඳා ප්‍රධාන චුද්ධිතය විදිහට සැලකෙන අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා රටින් පලා ගියා. මේ විනාඩි 15කට ඉස්සෙල්ලා. මේක තමයි ඇත්ත තත්ත්වේ. හැබැයි ඉතින් පාස්පෝර්ට් තහනම් කරන්න විදිහක් නැහැ. මොකද ලංකාවේ පුරවැසියෙක් වුණ නිසා මම හිතන්නේ ලංකාවේ අධිකරණයේ බලයක් නැහැ පිටරට විදේශිකගේ පාස්පෝර්ට් තහනම් කරන්න. ඒ නිසා ඔහු ගියා. මේකත් අපි දැනගත යුතුයි. මෙන්න මේ පණිඩයක් දෙමින් මම මේ දීවර සංශෝධන පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කෙරවල්ලෙක් නේ තල්මහෙක් පැනලා ගියේ. ගරු දීවර අමාත්‍යවගේ දැල මදි ඒ මෝරා කොටු වෙන්න දැල කපාගෙන ගියා. ඒක මතකයි අපිට. අපි කවුරුත් එකට ගිහිලා මහ බැංකුවට පෙස්සම් බාර දුන්නේ. ගරු අමාත්‍යමනි, මම මහජනීයතිගේ රත්නපුරේට මුහුදක් නැහැ. නමුත් අපි ඔබතුමාගේ ඒ ඉදිරිපත් සංශෝධන පිළිබඳව අදහස් පිළිබඳව බොහොම සාවධානව අහුම්කන් දුන්නා. ඇත්තටම ඒ ඉදිරිපත් කරපු යෝජනා ජීවර දීවර ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ඉතාම වැදගත් කියන එක පළමුවෙන් ප්‍රකාශ කළා. ඉතාම වැදගත් යෝජනා ටිකක් ඔබතුමා ඉදිරිපත් කරා. ඒ වගේම පෞද්ගලිකව අපි දන්නවා ඔබතුමාට බොහෝම ඕනකමක් තිබෙනවා මේ දීවර ජනතාවට දීවර ප්‍රදේශයක් නියෝජනය කරන දිස්ත්‍රික්කයක් නියෝජනය කරන මහජන නියෝජිතෙක් හැටියට යම් සේවා කිරීමේ බරපතල අවස්ථාවක් තියෙනවා කියන එක අපිට තේරෙනවා. ඒ වගේම කලපු සංවර්ධනය සීතාගාර පහසුම් ලබා දීම මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීම තුළ ලොකු වැඩ කොටසක් කරන්න සූදානම් වෙන බව අපිට පේනවා. ඒ සඳහා අපි ඔබතුමාට ඇත්තම සුබ පතනවා. ඒක කෙරුණොත් පක්ෂ ભેදයක් නැහැ මෙතන. මේ රටේ දීවර ජනතාව මේ රටේ ආර්ථිකයේ ප්‍රධානම වැදගත් තැනක් ගන්න කණ්ඩායමක්. ඒ නිසා දීවර ජනතාවට සහන සලසලා එයාගේ ආර්ථිකය වැඩි දියුණු රටේ ආර්ථිකය සිද්ධ වෙන ලොකු සේවාවක් නිසා ඒ සම්බන්ධව අපි සතුටු වෙනවා. ඒ ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව. ඒ වගේම රට මැද ප්‍රදේශයේ නියෝජනයේ මහජන නියෝජිතෙක් හැටියට අපි පළමුවෙන් කියන්න ඕන දීවර සහ මිරිදිය දීවර කර්මාන්තයේ පිළිබඳවත් අවධානය යොමු වෙලා තියෙනවා කියලා අපට දැනගන්න තියෙනවා. ඇත්තටම එක කාලයක මේ රට පාලනය කරපු අමනෝඥ පාලකින් විසින් ඒ වෙනකොට රටේ ජනතාවගේ ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථයේ ප්‍රෝටීන් සැපීමේ අවස්ථාවෙන් වැඩිපුර ප්‍රමාණයක් සම්පාදනය කරපු, ඒ වගේම දහස් ගණනක් ජනතාවට ජීවිකා වෘත්තිය සලසපු, රට විශාල ජාතික ආදායමක් ගෙනාපු මිරිදිය දීවර කර්මාන්තයේ රටතුර නවත්තර දැම්මා. මං හිතන්නේ ඒ කාලවක වනේ ඔබතුමා වගේ කෙනෙක් දීවර ඇමතිවරයෙක් හිටියනම් ඒ මෝඩ තීන්දුව ගන්නේ නැහැ. එදා අපේ රටේ හිටපු පාලකෝ එවැනි තීන්දුවක් අරගෙන දහස් ගාණක් රැකියා නැති කළ දැම්මා. රටේ පෝෂ්‍ය පදාර්ථ ජනතාවට ලබා ගැනීම තියෙන අයිතියට අගුල් දැම්මා. දාලා ඒ දීවර මිරිදිය දීවර කර්මාන්තය අවසන් කළා දැම්මා. ඒක ඉවර කෙරුවා. නමුත් අද වෙනකොට මිරිදිය දීවර කර්මාන්තයේ වැඩි දියුණු කිරීම සඳහා මිරිදිය දීවන අභිජන්න මධ්‍යස්ථාන ඇති කරන්න මේ ආකාරයේ කටයුතු කරනවා කියලා දැනගන්න තියෙනවා. ඒ වගේම ඇත්තම විශේෂයෙන්ම රටේ තියෙන ප්‍රධානම ජලාශයක් උඩවලව ජලාශය මේක අපි ජීවත් වෙන අපේ පළාතේ තියෙන ජලාශයක්. ඒ ජලාශය ඒ අභිජන්න මධ්‍යස්ථාන වලින් දිස්ත්‍රික්කයට පළාතට අවශ්‍ය කරන මාළු පැටව ලබා දීමට අපහසු. ඒ අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ වැඩ පිළිතුරු මේ තවත් වැඩි දිනු කියලා සංවර්ධනය කිරීම තුළ දිස්ත්‍රික්කයට පමණක් නෙවෙයි මුළු රටටම
ඇත්ත ඒක ප්‍රමාණවත් නැහැ. තවත් මධ්‍යස්ථානයක් මිලියන 450ක වියදමින් අපි මාස දෙකකට ඉස්සෙල්ලා පටන් ගත්තා එතනම සම්බන්ධනය කරන්න. එතකොට රත්නපුර දිස්ත්‍රික්කෙත් මොණරාගල දිස්ත්‍රික්කෙත් අවශ්‍ය සියලුම මාස පැටවුන් උපරිම ප්‍රමාණය ලබා දෙන්න පුළුවන් අවශ්‍යතාවයම ලබා දෙන්න පුළුවන් වෙන.
ඔය ස්තුතිවන්තව ඔබතුමා අපිට දැනගන්න ලැබුණයි ඒ ප්‍රවෘත්තිය. මොකද අර ඇසිත්තන් කියන්නේ පුංචි මාළු පැටව නැතිකම නිසා ප්‍රදේශයේ වැව්වල මිරිදිය මත්ස්‍ය ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ මත්ස්‍ය ප්‍රමාණය අඩු වීම තුලින් ආදායම අඩු වීමත් ජනතාවට ඉතා පහසු මිලට අඩු මිලට පෝෂ්‍ය පදාර්ථ ප්‍රෝටීන් අවශ්‍ය ප්‍රෝටීන් සහිත ආහාර ලබා ගැනීමේ තියෙන ඉඩකඩත් ඇහිලා යාම තුළ මන්ද පෝෂණ වැනි දේවල් වැඩි වෙනවා. ඒ අඩු කිරීමට මේ පියගත් පියවර පිළිබඳව ඉස්සුදුන්ත වෙනවා. මේක රට පුරාම මෙවැනි අභිජන්න මධ්‍යස්ථාන ඇති කළා රටේ වැව්වල මිරිදිය දීවර කර්මාන්තයේ වැඩි දියුණු කරන්න පියවර ගැනීම ඉතාම උචිත දෙයක්. ඒ සඳහා පියවර ගැනීම පිළිබඳව අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු ඇමතුමනි මේ පාරිභෝගිකයා දීවරයා වගේම පාරිභෝගිකයා පිළිබඳවත් සිටීමේ අවස්ථාවක් තියෙනවා. දැන් අපිට තියෙන අපි කතාරන් තියෙන්නේ මිරිදිය මත්ස්‍ය පාරිභෝගිකය හැටියට. දැන් මුහුදු කරේ ජනතාවට බොහොම ඉක්මනින්ම මුහුදෙන් ගොඩට ගෙන ආපු මාළු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් රටමැද කඳුකරයට ඒ අවස්ථාව ඒක ලැබෙන්නේ නැහැ. සමහරට අපේ ගම්වලට එන මාළු දවස් දෙකේ තුනේ ෆෝමලින් ගහලා වෙන රසායනික ද්‍රව්‍ය යොදලා මේවත් විකුණනවා. ඒ විකුණන අපිට උදේ පාන්දර පොලට ගෙනහලා මාළු ලෑල්ලට ගෙනහලා දානවා. හවස වෙනකොට මේ ටික ආයෙ ගෙනලා සීතකරණයට දානවා. මේවා සමහර දවස් දෙක තුන යනකොට අර මාළුව ඉදිමිලා ඉදිමිලා තියෙන්නේ. කිසිම රුධිර කාන්දීමක් මොකුත් වෙන්නේ නැහැ. මේක මාළු නිල් පාටල. හැබැයි මේ කාපු ගමන් අර ජනතාවට නොයෙකුත් රෝගාබාධ වැළඳෙන්නේ මේකේ හේතුවක් වෙලා තියෙනවා. ඒ නිසා බොහොම ඉක්මනින්ම ජනතාවට ඒ අවශ්‍ය මත්ස්‍ය මාළු ලබාගෙන හැකි වැඩපිළික් සකස් කර රට පුරා විහිදුවන් වැඩපිළික් තියෙනවා නම් ඒක බොහොම හොඳයි. පහුගිය කාලේ දීවර අමාත්‍යාංශයේ අපේ ආණ්ඩුව තියෙන කාලේ දීවර වෙළඳසැල් හැම නගරයකම විවෘත කරන හැබැයි මම කනගාටු වෙනවා. ඒ කාලේ ආණ්ඩු පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙක් හැටියට මම එදා හිටපු දීවර ඇමතුමාට දහවතාවකට වැඩිය උපදේශක කාර්ක සභාවල ඉල්ලීමක් කරා අපි ඉන්න නගරයට අලුත් මාළු ලබාගෙන නිසා අපිට දීවර අලවිසලක් ලබා දෙන්න අලුයි මැදිස්තනක් ලබා දෙන්න කියන එක. හැබැයි කොයිලාවකත් ලබා දුන්නේ නැහැ. මට මතකයි එක වෙලාවක 2011 අයවැය වෙලාවේ මෙතන දීවර සංස්ථාවේ සභාපතිවරයා ඉදදී මම කව මම අද මේක කියනවා මගේ කතාවේදී මම කියනවා ඔයගොල්ලෝ මේ දීවර අලවිසලක් අපේ නගරයට දුන්නේ නැහැ කියලා. ඒ සැරේ තුන්ඩුවක් ලැබුව අතනාර බොක්ස් එක ඇතුලේ මට ලියලා එවුවා. අද මේ ගැන කතා කරන්න එපා. ලබන මාසෙ වෙනකොට ඒ මාළු අලවිසල දානවා කියලා ඒ වෙනුවෙන් දීවර සංස්ථාවේ සභාපතිතුමා ලියලා එවුවා. ගොඩකවලට. ඒක ලියලා එවුවා. හැබැයි ගරු ඇමතුමනි දැන් ආණ්ඩුවත් පරාදයි. අලුත් ආණ්ඩුවලත් අවුරුදු දෙකක් වෙන්න යනවා. තාම දීවර අලවිසල එක ලැබුණේ නැහැ අපේ නගරයට. ඒ තිබිච්ච අමාත්‍යාංශයේ තිබිච්ච කාර්යක්ෂමතාවය. ඉතින් ඒ පිළිබඳව එදා හිටපු ආණ්ඩුව අපේ ආණ්ඩුවකින් දිවර අමාත්‍යාංශයේ ඒ නිලධාරීන් කටයුතු කරපු ආකාරය පිළිබඳව අද මම විපක්ෂයේ මන්ත්‍රීගෙන් කැටිය මගේ බරපතල ප්‍රසාදය මම ප්‍රකාශ කරනවා. ඒ අවස්ථාව ලබා නොදීම පිළිබඳ ඒ නිසා පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් ඉක්මනින්ම අලුත් මාළු රට පුරා බෙදා හැරීමේ යාන්ත්‍රණයක් සකස් වෙනවා නම් දීවරයා වගේම පාරිභෝගිකයත් ආරක්ෂා වෙනවා. මේක පෞද්ගලික අංශයෙන් කෙරෙනවා. හැබැයි මේ කෙරුණට මේ තුලින් පාරිභෝගිකයා එතරම් සහනයක් වෙන්නේ නැහැ. ඒ රාජ්‍ය මැදිහත්වීමක් තුලින් කරනවා නම් ඊටම හොඳයි කියන එක තමයි මගේ අදහස. ඒ වගේම ගරු ඇමතුමනි ඔබතුමා ඇමතිවරයන් ඉස්සෙල්ලා අපේ ආණ්ඩුව කාලේ හරියට දීවර අමාත්‍යාංශය ගැන කතා කරනවා නම් කුණු මාළු පෙට්ටියක් අවශ්‍ය නැවගේ තමයි. ගඳ විතරයි කුණු මාළු පෙට්ටියක් අවසනකොට එන ගඳ තමයි දැනෙන්නේ. ඒ දිවර අමාත්‍යාංශය ගැන කතා කරනවා. මම එතනත් දැන් ඔබතුමාට බරපතල අභියෝග ටිකක් තියෙනවා. මේ අමාත්‍යාංශය කරගෙන යාමේදී දැන් ඇත්තරම වර්තමාන රජයේ ප්‍රතිපත්ති වෙලා තියෙන හොරු අල්ලන එක හොරුන්ට දඬුවම් කරන එක නැවත එවැනි වැරදි සිද්ධ නොවෙන්න කටයුතු කරන එක තමයි මේ යහපාලනයේ මූලධර්ම කියලා සඳහන් කරන්නේ. හැබැයි මේම කටයුතු කරනකොට අද ඇතැම් අපේ විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මැති ඇමතුරු නඩු පිට නඩු වැටෙනවා. නඩු පිට නඩු වැටෙනවා. හැබැයි මේ දියවර අමාත්‍යංශය කරපු එදා හිටපු නිලධාරීන් සහ විශේෂම අමාත්‍යවරයාට ඒ සම්බන්ධව 2015 මාර්තු මාසේ අල්ලස් කොමිසමට පැමිණිලා කරා. විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගිහිල්ලා පැමිණිලා කරා. ඒ පැමිණිලා කරා බ්ලූ ඕෂන් ප්‍රයිවට් ලිමිටඩ් කියලා සමාගමක් හදලා, සමාගම් පනතියතේ මේ රෙජිස්ටර් කරනවත් ලියාපදිංචි කරනවත් සුසුම් නැති සමාගමක් හදලා, ජපන් ආයෝජකයෝ මේ රට ගෙනහල්ලා තමන්ගේ සම්බන්ධීකරණ ලේකම් අනුරාධ සෙනවිරත්න නැමැති පුද්ගලයෙක් මේකේ සභාපතිවරයා බවට පත් කළා. ආයෝජන මණ්ඩලයේ පහසුකම් යටතේ නැව් අරගෙන ඇවිල්ලා මුළු රටේම මත්ති සම්පත මලකොල්ල කෑවා. ඒක රුපියල් කෝටි ගණනක මාළු අල්ලගෙන ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන යටතේ, මණ්ඩලයේ වැඩසටහන යටතේ. හැබැයි ඒකේ දිවර සංස්ථාර ගෙවන්න ඕන, රාජ්‍ය භාගයේ ගෙවලා තියෙනව නැද්ද කියලා ඔබතුමා හොයලා බලුවොත් ඔබතුමා වර්තමාන දිවර ඇමතිවරයා හැටියට තේරෙයි මේ රාජ්‍ය භාගයේ ගෙවලා තියෙනවද නැද්ද. නැහැ, ගෙවලා නැහැ. එහෙමනම් ඒ කොටස ගිය කාගේ සාක්කුවටද? ගිය කාගේ සාක්කුවටද? දැන් හැබැයි මේව සම්බන්ධව පැමිණිලි කරාම මං හිතන්නේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට ගෙදර යන්න උනේත් ඒ ෆයිල් එක අතරගත්ත හින්දාද කියන මට තේරෙන්නේ නැහැ. ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා හිරේ යන්න උනේත් ඒ පැමිණිලි කරපු හින්දාද කියන මට තේරෙන්නේ දෙන්නටම දෙනව වුණා කියලා තමයි මට තේරෙන්නේ. ඒ කොහොම නමුත් මෙන්න මෙවැනි අකටයුතු සම්බන්ධව සොයා බලලා සත්‍ය හෙළිදරව් කිරීම තමුන්නාන්සේට
විනාඩිය ගන්න. මේ අල්ලස් කොමසාරිස්තුමිය අස්වීම සම්බන්ධව ඒ ප්‍රශ්නේ කිසිදු හේතුවක් බවට පත්ුනේ නැtei කියලා මම ඉතමත් වගකීමෙන් කියනවා. වෙනත් කාරණා තමයි තිබුණේ, ඔබතුමා ඒක හොඳටම දන්නවයි මොනවාද කාරණායි.
හරි ගරු ඇමතුමා, එහෙමනම් අපි ඔබතුමාට ඉල්ලීමක් කරනවා. මේක විශේෂම සම්දානි මහලේකම්වරයා හැටියට, රජයේ ප්‍රබල ඇමතිවරයෙක් හැටියට, ඔබතුමාගේ විශේෂ පතේට අමාත්‍යංශයට ගැනෙන කරුණක් හැටියට මෙන්න මේ සම්බන්ධව අවධානය යොමු කරලා කටයුතු කෙරුවොත් වඩාත් හොඳයි කියලා මම මේ වෙලාවේ ඔබතුමාට යෝජනා කරනවා. ඊළඟට ගරු ඇමතුමනි, මීගමුව දීවර වරාය, මීගමුව දීවර කලපුව සංවර්ධනය කිරීම සඳහා දීවර ප්‍රතිපය රුපියල් කෝටි 1.5 මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධ චෝදනාවක් තියෙනවා. ඒ චෝදනාවට වැරදිකාරය වෙච්ච අබේසේකර සහ ඉන්දික කුමාර මෙන්න මේ දෙන්නා නීතිඥ ගාස්වැටේට රුපියල් 1,20,000ක් දීවර වරාය සංවර්ධන නීතිගත සමාගමෙන් ඒ මුදලත් යොදවලා චුදිතෙන් වෙනුවෙන් රජයේ මුදල් වැය කරලා තියෙනවා. ඊළඟට පසුගිය මැතිවරණ සමයේ ජනාධිපතිවරණ මැතිවරණ සමයේ සේවකයින් 21ක් බඳවා ගැනීම නීත්‍යානුකූල නැහැ කියලා මැතිවරණ කොමසාරිස් සොරයා විසින් දිවර අමාත්‍යාංශයේ ලේකම්වරයාට P.LI.2.15/1014 ලිපි ශීර්ෂයටතේ ලියලා ඉවල තියෙනවා. දැනුම් දෙක කළ තියෙනවා මේ සේවකින් දෙන වහාම මොවුන්ගේ සේවය අත්විඳිය යුතුයි කියලා. ඒ අනුව මේ දිවර වරාය සංවර්ධන නීතිගත සංස්ථාවේ සභාපතිරයා සහ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ඒ දැනුම් දීම අනුව 2015/9/29 ඉල්ලාසීමේ ලියුම් දීලා ඉල්ලාස් වෙනවා. බෑ ඉල්ලාස් වුණාට පස්සේ නැවත ඔවුන් දෙන්නා සේවයේ පිහිටවුවා කියන එක අපට දැනගන්න තියෙනවා. වෘත්තීය සමිති මේ සම්බන්ධව චෝදනා කරනවා. මෙන්න මේ ආකාරයට බොහෝසේ නීත්‍යානුකූල නොවන, නීතියට අදාළ නොවන බොහෝ කටයුතු පහුගිය දීවර අමාත්‍යාංශයට සිද්ධ වෙලා තියෙනවා. ඒවම කිරින්ද දීවර වරායේ වැලිකොට දැමීමේදී එක වැලි කිව්බයක් රුපියල් 200කට මිල කරලා රුපියල් 3900ක් වෙන වැලි කිව්බයක් රුපියල් 200ට මිල කරලා අතයට ගහගත්ත මුදල රුපියල් කෝටි ගාණක් මෙන්න මේ ගහපු මුදල ගත්තේ කවුද කියන එක සම්බන්ධව නැවත නැවත හිතන්න බලන්න වෙනවා. එහෙම වැලි විකුණලා ගත්ත සල්ලි වලින්ද අර නැව් හතක් මොහොත ගිහිල්ලා මාළු අල්ලන්නේ ඒ සල්ලි වලින්ද කියන එක අපිට ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් මේ වඩු වැඩ කරලා මේසන් වැඩ කරලා දත් ගලෝලා ඒවා මේ කරලා නැව් ගන්න බෑ නෙමෙයි. නැව් හතක් අරන් తిරන්නේ මොනව හරි කරලා. එතකොට මේවා ගත්තේ කොහෙන්ද කියන එක සම්බන්ධ කොච්චර ගාව 30 දැන් මුළු රටේම එක කෝටි දෙකේම දත් ගලෙව්වා කරන්න බෑ නෙමෙයි. නමුත් ඒඩේ එහෙම වෙලා තියෙනවා කියලා මේවා බොහොම අපි අප්‍රසාදින් මේ කියන්නේ. මොකද මේවා සම්බන්ධව කතා කරන්නේ බොහොම සුදු ඇඳගත්ත සුදු පිරුවට ඇඳගත්ත මේ උදවිය යහපාලනය ගැන පුනපුන මේ රට යහපාලන නව ආණ්ඩුවක් ගැන මෙන්න මේ වගේ අයගෙන් තමයි මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිත් සන්දානේ මහලේකම් මැතිතුමාත් මහින්දම රජු මැතිතුමාත්
ප්‍රවේශම් විය යුත්තේ. ඒ නිසා තමයි ඒ ඇත්තක ඉන්න බැරි හින්දා තමයි ගරු ඇමතුම අපි මේ පැත්තට වෙලා ඉන්නේ. මෙන්න මේ නිසා මෙන්න මෙවැනි බරපතල තත්ත්වයක් අද ඔබතුමාගේ අමාත්‍යාංශයට එදා තිබිච්ච දේවල් පිළිබඳව පරණ කුණු වදින එක හොඳ නැති වුණත් දූෂණයට විරුද්ධව හැමතිස්සම හඬ නගන ඇමතිවරයෙක් හැටියට ඔබතුමාගේ මේ දේ සිද්ධ වෙයි කියලා අපි හිතනවා. ඒ මෝදර ධීවරවරය, කිරින්ද ධීවරවරය, වැලිගොඩ දැමීම, බ්ලූ ඕෂන් සමාගම හරහා, මෙන්න මේ ධීවර උදානේ හරහා, ධීවර උදානේ කියලා හදලා ධීවරෙන්ගේ ඒ ටික එකතු කරලා දාලා තවත් පවුල ගෙනකොට පාර්ලිමේන්තුවේ පාර කපා ගත්තා. එතරම් කතාවනවා යහපාලනයක් වෙයි. එතරම් මෙන්න මේක තමයි මම කිව්වේ. ධීවර අමාත්‍යංශ මේ අනපනත් ගැන කතා කරනකොට අපිට කතා කරන්න වෙන්නේ අර කුණු මාළු පෙට්ටියක් ගොඩ දානවා වගේ ගඳක් දෙනවා කියන එක මම කිව්වේ ඒකයි. ඊළඟට ගරු ඇමැතුමනි, මම පහුගිය දවස්වල ගියා පුත්තලමේ. පුත්තලමේ ගිහිල්ලා එතන හිතවතෙක්ගේ මාර්ගෙන් එතන ගියා කල්පිටියට ගියා. ඒ කල්පිටියට ගියාම අර ලංකසතිමේ ඇඟිල්ලක් වගේ තියෙන තැන ඔතෙන්ට ගියා. ගියාම එතන ධීවරයින්ට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ තහනම් පන්න දැල් භාවිතා කරමින් මාළු මැරීම මත්ස්‍ය කර්මාන්තයේ යෙදීම පිළිබඳව ඒ ධීවරයින් බරපතල අසාධාරණ ලක් වෙලා තියෙනවා. ඔබතුමා මේ සම්බන්ධව පෞද්ගලිකව දන්නවා ඇති කියලා මම හිතනවා. ඔබතුමා ඉගෙන හොයලා බලුවා කියලා දැනගන්න තියෙනවා. එතකොට ගරු ඇමතිතුමනි, ඇත්තනම අද පන්සලක ඒ ප්‍රදේශ කල්පිටියේ ධීවරය ටික පුංචි දරු පැටව් වයසක අම්මලා වැඩිහිටියෝ තරුණයේ සියලු දෙනා පන්සලක ඉන්නේ. මොකද ඒගොල්ලෝ අද මුහුතු යන්නේ නැහැ. දැඩි විරෝධතාවයක් මේක ප්‍රකාශ කරනවා. පන්සලේ හාමුදුරුවෝ තමයි මේ කණ්ඩායමේ නායකත්වය ඒක මෙහෙවන්නේ. හැබැයි ඉතින් මෙතන මේ සටනේ කිසිම අසාධාරණයක් නැහැ. ඒක සිදුවී යුතු දෙයක්. හැබැයි මේ වෙනකොට ආණ්ඩුව නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික්කයේ කිසිම මන්ත්‍රීවරයෙක් ඒ ධීවර ටික හම්බෙලා ගිහලා සාකච්ඡා කරලා ඒකට පිළිතුරක් දෙන්න උත්තරයක් දෙන ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා ඒ ධීවර ටික අසරණ වෙලා තියෙනවා. මේ සම්බන්ධව ලොකු උද්ඝෝෂණයක් කරා. ඒ උද්ඝෝෂණයේදී පොලිසිය ක්‍රියා කරපු ආකාරය පිළිබඳව ඒ අයගේ ඒතර පොලිසිය ඇතම් නිලධාරීන් ඇතම් කල්පිටියේ ස්ථානාධිර පොලිසිය ඒ නිලධා ඒ ධීවරින් ආරක්ෂා කරගනිමින් මේ කටයුතු කරලා තියෙනවා. හැබැයි ඒ ස්ථානාධිපතිරයා මාරු කරලා දාලා ඒ සඳහා වැරදි වෙනත් උපදෙස් දුන්න නිලධාරින්ගේ මත අනුව කටයුතු කරලා අද මේ ධීවරයින්ට පහර කැමර පවා ලක් වෙන්න සිද්ධ වෙලා මුහුද යන්නේ නැත. අතන කන්නවත් නැහැ. කන්නවත් නැතර පත් වෙලා අතන පන්සලේ හාමුදුරුව තමයි මෙහෙට කොළඹට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතිවරයා. ඇත්තටම ඇමතිවරයා මේක සානුකම්පිතව හිතන්න මෙතන දේශපාලන ප්‍රශ්න AI කිව්වා පැහැදිලිවම අපි වර්තමාන ආණ්ඩුව වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන ජනාත්මා බලයට පත් කරන කටයුතු කරපු උදවිය අපිට කනගාටුවක් දෙනවා. පුත්තලම අපේ මන්ත්‍රීවරු හම්බෙන්න ආවේ නැහැ. ඔබතුමා රත්නපුරේ ඉඳලා මේ වාසුදේව මන්ත්‍රීමයි ඔබතුමා ආපු එක ගැන සතුටුයි කියලා කිව්වා. මම කිව්වා ඇත්තටම මම පෞද්ගලිකව මහින්ද අමරණීය ඇමතිතුමාට මේ ප්‍රශ්නේ යොමු කරනවා. එතන ඔබතුමා ඒ ධීවරව ගෙනහල්ලා සාකච්ඡා කළමයි සහනයක් කරන්න අර ලයිලා සුරුක්කුදල් මේවා මගින් තහනම් පන්න දැල් භාවිතා කිරීම තුළ බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක ජීවන වෘත්තිය ජීවන ධීවර කර්මාන්තයේ කඩාවැටීම නිසා තමන්ගේ ආදායම මොකුත් ගන්න බැරුව අද බොහෝම අසරණ භාවයකට පත් වෙන දැඩි කෝපයකින් වේදනාවකින් ඒ අය ජීවත් වෙනවා. ඒ නිසා මෙතන කිසිම දේශපාලන මතයක් අවශ්‍ය වෙන එකක් නැහැ. ධීවර ඇමතිරයා විශේෂ බාර ඇමතිවරයා හැටියට ඔබතුමාගේ අවධානය ඒ සඳහා යොමු කළා කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒකම ගරු ඇමතිතුමනි මේ දැන් පහුගිය ආණ්ඩුව තියෙන කාලේ මේ තහනම් පන්න සඳහා බලපත් නිකුත් කිරීමක් කරලා නැහැ. හැබැයි මාළු මරලා තියෙනවා. මාළු අල්ලලා තියෙනවා. හැබැයි ඒක බලපත් නිකුත් කළේ නැහැ. මම සභාගත කරනවා ඒ සඳහා 2016/1/22 වෙනිදා නිකුත් කරපු බලපත්‍රයක් බලපත්‍ර වල පිටපත් අපි අරගෙන ආවා. මේනො තහනම් පන්න සඳහා බලපත්‍ර 54ක් නිකුත් කරා කියලා ඒ ධීවරයේ චෝදනා කරනවා. ඒතර බලපත්‍ර අරගෙන
ඒ ප්‍රවෘත්තියේ මේ මම නිවැරදි කරන්න ඕන මේ ඔය ලයිලා සුරුක්කු කියන පන්න ක්‍රමයට අවුරුදු 10කට වැඩි කාලෙ ඉඳලා බලපත්‍ර දෙනවා. 2015 අවුරුද්දෙත් බලපත්‍ර දීලා තිබුණා. 150 ගාණක් තිබුණා. අපි සාකච්ඡා කළේ ඒගොල්ලන්ට වෙනම විකල්ප ක්‍රමයක් හඳුන්වලා දීලා 100 ගාණ 53කට අඩු කරලා නැවත බලපත්‍ර දීමක් තමයි ඔය සිද්ධ කරලා තියෙන්නේ.
2015 එකයි 2015 අවුරුද්දේ වර්තමාන රාජ්‍ය බලපත්‍ර පස්සේ
නිකුත් බලපත්‍ර 2014 2015 මේ දිගටම
අවුරුදු බලපත්‍ර දීලා
තියෙනවා. ඒ කියන්නේ මගේ මතක හැටියට නිවැරදි නම් පෙස්සස් පෙරේර ඇමතිතුමා ඉන්න කාලේ වෙන්න ඕනේ මේ බලපත්‍ර නිකුත් කරලා තියෙන. ඒක දිගටම කරගෙන ආවා. මම තමයි ඒක නැවැත්තුවේ. පහුගිය කාලේ විරෝධතාවයක් නිසා නවත්තලා නෑ ඒක මං කියන්නේ මං කිව්වේ මේ නෑ.
හැබැයි මට වෙලාව ඕන
ගන්න ඕනේ. මේකද ගරුව සභාපතිතුමනි, දැන් එතුමා මේ ෆෙස්ටස් ප්‍රෑමෙත් තුමා මේ අවුරුදු 30කට ඉස්සර තමයි මේ ධීවර ඇමතිතුමා වෙලා හිටියේ. එතුමා අමාත්‍යංශ අධ්‍යක්ෂවරයා අවුරුදු 20කට ඉස්සලා දැන් එතුමා මිය ගිහිල්ලා තව මේ ඉතින් කොච්චර දියවරමෙතුමාල ඉන්නවද කොච්චර දියවරමෙතුමාල උන්නද මේ කාලේ අයි ඉතින් ඕවා කියන්නේ නැතුව අද මේ මේ
එතුමාගේ නම මහින්ද අග්‍රවීරයා මතක් කතා කරන්නේ
නෑ ඒක වැරදීනේ
ඒක එනේ පොඩයින මං ඒක මේ මං ඒක වැරද්දක් විදියට කිව්වා නේ මං කිව්වේ ඒක නීත්‍යානුකූල ක්‍රමවේදයක් විදියට නාරායතනෙ හඳුන්වලා දීපු ක්‍රමයක් මම මේ කියන්නේ ගියේ මේ
වෙනස් වෙලා තියෙනවා ඉස්සර සාම්ප්‍රදායික ක්‍රම තියෙනවා ඉතින් ඕව අලුත් කරන්න නැතුව ඒක අල්ලගෙන ආයමත් කතා කරන එක වැරදි මම හිතන්නේ
මාත්‍යවරු බලපත්‍ර දෙන්නේ නැහැ නමුත් යුගයන් තියෙනවා දැන් මේක මේ අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා දීපු ආවෙන්නේ නැති අවුරුද්දයකට විතර ඒ කියන්නේ හරි
මං හිතන්නේ ඒක දුන්නයි කියලා තමයි මම හොයලා බලන්න නමුත් එහෙම තිබුණත් ඔබතුමාලා දැන් කී දෙනෙක් හිටියද දීවරමතුමාලා මෙච්චරක ඉතින් ඒකයි මං කියන්නේ දැන් එතුමා අන්තිමට එතුමා අමාත්‍යංශයක් කරලා තවුදු 20ක් වුණා ඒ එච්චරයි මට කියන්න තියෙන්නේ එහෙන එහෙනම මේක ඔච්චර කල් ගියා නම් ඕක අල්ලගන්න ඉතින් වැඩක් නැහැ කතා කියන්නේ
රංජිත් සොයිසා මතුමා කතා කරන්න එහෙම නෑ ඉවර කරන්න වෙනවා දැන් කාලේ අවසන් වෙනවා රංජිත් සොයිසා මන්ත්‍රීතුමාගේ ඔව් එමෙතුමා ගරු එමෙතුමා
ඒ නාරායතනය ඒ කියන්නේ මං කියන්නේ මේ අමාත්‍යවරුන්ගේ යුගය දැන් හෙට දවසේ මගේ නිලධාරියෙක් කරොත් කවදා හරි ගියයි මහින්ද අමරවීරගේ යුගය කියලා මේක නාරායතනෙන් හඳුන්වලා දීපු ක්‍රමයක් එහෙම නැතුව මේ තහනම් පන්න ක්‍රමයක් නෙමෙයි මේ වෙලාවේ නාරායතනෙන් හඳුන්වලා දුන්න බොහොම ඉස්සර කාලේ අවුරුදු 30ක විස්තරක ඉඳලා ආවා ඒක දිගින් දිගටම
ආවා
රජයන් ගන්නා ඊට පස්සේ විරෝධතාවයක් ආවා විරෝධතාවයක් ආවට පස්සේ අපි ඒ 150 ගාන 53කට අඩු කළා නැවත ක්‍රමවේදයක් හඳුන්වලා දුන්න වෙනස් ක්‍රමවේදයක් දැන් ඒ හඳුන්වලා දීපු ක්‍රමවේදයටත් ඒ කියන්නේ මහින්ද අමරවීරගේ කාලේ හඳුන්වලා දීපු ක්‍රමවේදයේ වැරද්දක් කියලා තමයි දැන් ආයේ කියන්නේ අපි ආයේක එමුණොත් වෙනස් කරලා කටයුතු කරනවා හෙටේ පිළිබඳව සාකච්ඡාවක්
මට තේරුණා මතුමා දැන් එතකොට අපේ අර රෝහිත අබේගුණවර්ධන මන්තුමා කිව්වෙත් ඒක තමයි මේ විවිධ මත්ස්‍යාත්සන්න නෙලන විවිධ ක්‍රම ඒ ඒ කාලවකවානු වල නාරායතන රාජ්‍යයන් හඳුන්වලා දීලා තියෙනවා ඒක තමයි තුමා රෝහිත මන්තුමා ඉල්ලීමක් කරේ මේක තහනම් කරන්න ඉතින් රටට මේ දැල්ලාම් පන්න ගේන එක තහනම් කරන්න ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා මේවා රජේ මගින් හඳුන්වලා ව්‍යාපෘතිය හදනවා ඒ නිලධාරීන් විශේෂඥයෝ හදලා ඇමතුමාට ඉදිරිපත් කරනවා මේක රජයක් ක්‍රියාත්මක කරනවා
ප්‍රශ්නයක් ඇති වෙනවා මේ දල වෙන විදියකට යොදා ගැනීමක් සිද්ධ කරන්න මේ දිව.
දල් වල තියෙන මිලිමීටර ගාන
ගාන ඒවා හරි මේ වැටකිරීමක් කරන එක කරන්න. ඒක ඒක තහනම් කියන්නේ මේක නාරායකම හඳුන්වලා දීපු ක්‍රමයක්.
රජේ නාරායකම පරිස්සමෙන් හඳුන්වලා දීපු ක්‍රමය
මේ වේදේ වෙනස්
කරනවා වෙනස් වෙනවා.
දැන් මේ ගිය අවුරුද්දේ ක්‍රමයට දැන් අලුතෙන් කර
එතකොට දැන් ඒ ආකාරයට හඳුන්වලා දීපු ක්‍රම නිසා ඒක රජයේ මගින්ම හඳුන්වලා දීපු ඇතම් ක්‍රම නිසා මේ වෙනකොට දිවරින් අතර විශාල ගැටලු ඇති වෙලා. දැන් ඒ දිවර ගැන මොහොත මත මරා ගන්න සිද්ධ වෙනවා අපට කියලා. ඒ මට්ටමටපත් වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ தত্ত্বය වැළැක්වීමට විශේෂ බාර ඇමතිවරයාට ඔබතුමාගේ ශනික මැදිහත් වීමක් සිද්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නොවුනොත් ඇත්තට මේ අහිංසක දිවරින්ට ජීවත් වීමේ ක්‍රමයක් සා නැත්නම් මේක මහපාරණය මොහොත මත මරා ගන්න වෙන තත්ත්වයක් ඇති වෙයි. බොහොම ප්‍රකෝපකාරීව දෙපාර්ශ්වෙම ඉන්නේ. අන්තිමේ එක ප්‍රදේශයක ජීවත් වෙන සහෝදර දිවර. ඒ නිසා මම මීට වැඩිය කතාරණ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ගරු ඇමතුමා ඉල්ලීමක් කරනවා ඔබතුමා මේ සම්බන්ධව කල්පිටියේ දීවර ප්‍රශ්නේ සම්බන්ධව ශනික අවධානය යොමු කරනත් කියලා විශ්වාස කරන අතරෙම ඔබතුමා විසින් ගෙනාපු මේ සංශෝධන 11ට අපි කිසිම ගැටලුවකින් තොරව අපේ සහයෝගය ප්‍රකාශ කරනවා මොකද මේවා දීවර ප්‍රජාවගේ සහභාගී දීවර ප්‍රජාවගේ දියුණුවට සංවර්ධනය සිදු යුතු දේවල් ඒ වගේම අපි කරුණාන් ඉල්ලීමක ඔබතුමාගේ විෂයපතෙන් පිට ගියත් ඔබතුමාගේ බල සීමාවෙන් පිටට ගියත් අර පහුගිය කාලේ දිවර අමාත්‍යසේ කුණුවඳ ගස්සපු ඒ දිවර ඇමතිවරයා ඇතුළු නිලධාරීන් පිළිබඳවත් ඉක්මන් පියවරක් ගන්න ඔබතුමා සන්ධානි මහලේ කමරේට කටයුතු කරනවා ඇති කියලා අපි බලාගෙන ඉන්නවා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු නිරෝෂන් පෙරේරා ඇමතිතුමා ඊට ප්‍රථම ගරු ලකී ජයවර්ධන මන්ත්‍රීතුමා මූලාසනයේ
ගරු ඇමතුමා කතා කරන්න
ඉන්නෙත් නෑ මෙතන අල්ලගෙන
නිරෝෂන් පෙරේරාමතුමා.
ඔව් ගරු සභාපතිතුමනි, ඇත්තටම මේ මගේ පියා දීවරමත් වෙලා දැන් අවුරුදු මේ 30ක් විතර වෙනවා. ඉතින් ඒකත් අල්ලගෙන මේ දැන් එතුමා අවුරුදු 20ක් වෙලා මේ ඇමති ධූරයක් දරලත් නැහැ. ඉතින් ඔච්චර කල් ගිහිල්ලත් ඕක විසඳ ගන්න බැරුව ඔච්චර දීවරමත්ලා ඉඳලා ඉතින් ඕක ගැන ආයමත් කතා කරනවා නේද? වැඩක් නැහැ කතා කරලා ඒ ගැන ලංකාවේ ක්‍රියාකාරී ගැන. ඉතින් මං ඊට වඩා ඒ ගැන කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම අද දීවරහා ජලද සම්පත් පන්ත යටතේ නියෝග 11ක් අද ක්‍රියාත්මක කිරීම සඳහා අද ඉදිරිපත් කළා තියෙනවා. විශේෂයෙන්ම දීවර කර්මාන්තය තාක්ෂණය හඳුනා දීම, ඒ වගේම ඒක ක්‍රියාත්මක කිරීම තුළින් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි කර්මාන්තයත්, ඒ වගේම දීවර ජනතාව සඳහා ජීවන තත්ත්වය උසස් කිරීමටත්, ඒ වගේම දීවර ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කිරීමටත් මේත් තුළින් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම හින්දා අපේ දීවර කර්මාන්තයට විශාල පහරක් වැදුනා. ඒ මත්ස්‍ය තහනම නැවත නැති කරලා අපේ දීවර කර්මාන්තය නගා සිටවීම සඳහා මේ රජය විශාල ක්‍රියාමාර්ග අරගෙන දැන් අද වෙනකොට ඒ සඳහා අවශ්‍ය නීති රීති සියල්ලම අද වෙනකොට ක්‍රියාත්මක කිරීම සඳහා තමයි අද සැරසෙන්නේ. විශේෂයෙන්ම දීවර බෝට්ටු චන්ද්‍රිකා දත්ත මගින් අධීක්ෂණය කිරීමේ පද්ධතිය VMS එක ක්‍රියාත්මක කිරීමත්, ඒ වගේම මසුන් නැල්ලීමේදී නීති විරෝධී වාර්තා නොවූ සහ අවිධිමත් දීවර කටයුතු නැති කිරීමටත් අපි විශේෂයෙන්ම බැඳී හිටිනවා. මං හිතන්නේ දීවර කර්මාන්තය කියනකොට විශේෂයෙන්ම අපි සාම්ප්‍රදායික කර්මාන්තය ගත්තාම ඒක කිසිම මං හිතන්නේ පාලනයකට යටත් නොවූ සාම්ප්‍රදායි දැල් ආම්පන්න ඒ වගේම බෝට්ටු කර්මාන්තයක් තමයි තිබුණේ. නමුත් මේක 1980 දශකයේදී අපි යාන්ත්‍රීකරණයට භාජනය කරා. ඒ තුළින් විශාල දීවර ජනතාවගේ ඒ ජීවන තත්ත්වය උසස් වෙලා ඒ වගේම ඉදිරි පිම්මක් පයින්නට අපිට පුළුවන් වුණා. මේක ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා දැන් වෙනකොට අපි අවධියකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම තව පිම්මක් මේ දීවර කර්මාන්තේ පයින්න ඕනේ. ඒ තුළින් තමයි අපි ගැඹුරු මුහුදේ මත්ස්‍ය සම්පත අපිට නෙලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද කාලගුණ සහ අනිකුත් වෙනස්කම් නිසා අපිට වෙරළබඩ තීරයේ මත්ස්‍ය සම්පත ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. ඒ වගේම දීවර කර්මාන්තයෙන් යැපෙන දීවර ජනතාව ඒ ජනගහණය වැඩිවීම තුළින් මං හිතන්නේ මේ දීවර සීමිත දීවර සම්පත සඳහා තරගකාරීත්වය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි විශේෂයෙන්ම මේ දීවර කර්මාන්තය අලුත් යුගයකට අලුත් මූණුවරකින් ඒ වගේම වැඩි සම්පතක් එන කර්මාන්තයක් හැටියට පරිවර්තනය නොකරොත් ඒ තුළින් මං හිතන්නේ අපි අර කල්පිටියේ කොච්චර කතා කරත් ඒ කල්පිටියේ උණු සිද්ධීන් ඉස්සරහට වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි විශේෂයෙන්ම දීවර අමාත්‍යවරයාගේ අවධානයට ලක් කරන්නේ මේකට අලුත් තාක්ෂණය සහ දීවර ජනතාවගට අවශ්‍ය දැනීම වැඩි කිරීම සඳහා අපි ක්‍රමවේදයක් අපි ඉස්සරහට හඳුන්වන්න ඕනේ. ඒ වගේම මේක මං හිතන්නේ දීවර ජනතාව දැන් ඉන්න තත්ත්වය අනුව ඒගොල්ලන්ට තනියම කරන්න බෑ. ඒ සඳහා මං හිතන්නේ විශාල ආයෝජනයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම විශේෂඥ දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපි වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරලා මේක දවසින් දෙකකින් කරන්න පුළුවන් වැඩපිළිවෙළක් නෙමෙයි. නමුත් ක්‍රමානුකූලව අපේ දීවර කර්මාන්තය විශේෂයෙන්ම ගැඹුරු මූදේ උසස් තාක්ෂණයෙන් ඒ වගේම විධිමත් ඒ කියන්නේ විද්‍යාවට අනුව විධිමත් ක්‍රමයකට අපි මේක පරිවර්තනය කරන්න ඕනේ. ඒ පරිවර්තනය කිරීම තුළින් මං හිතන්නේ අපේ රටේ ජනගහනයේ විශාල ප්‍රමාණයකට විශේෂයෙන්ම මුහුදුබඩ ඉන්න දීවර ජනතාවට විශාල සෙතක් ලැබෙනවා. ඒ වගේම දීවර ජනතාවගේ යටිතල පහසුකම් දීවර වරායවල් ඒ වගේම තොටුපොළවල් ඒ වගේම දීවර ආම්පන්න ඒ වගේම බෝට්ටු ඒ සඳහා මං හිතන්නේ නවීන තාක්ෂණය හඳුන්ලා දීලා ඒවා තවත් උසස් ප්‍රමිතියෙන් ඒ වගේම ගැඹුරු මුහුදට සහ විශාල මත්ස්‍ය අස්වැන්නක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් අපි මං හිතන්නේ ඒවා වැඩි වශයෙන් විශේෂයෙන්ම නාරා ආයතනය වැනි ආයතන තියෙනවා දීවර අමාත්‍යංශය අතරේ. ඒ තුලින් ඒවා ක්‍රියාත්මක කිරීමට අපි මං හිතන්නේ මේ අවස්ථාවේදී කටයුතු කරගෙන යනවා. ඒවා තව තවත් අපි සීග්‍රයෙන් ඒ සඳහා අපි අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි දැක්කා විශේෂයෙන්ම යුරෝපා සංගමයේ තිබුණු තහනම හින්දා අපේ ධීවර කර්මාන්තය ක්‍රමක්‍රමයෙන් වැටිගෙන ගියා. ඒ සඳහා විශේෂයෙන්ම අපි විශාල උනන්දුවකින් ඒ වගේම ඒ දිගින් දිගටම යුරෝපා සංගමය අනතුරු ඇඟවීම් කරා පෞගිය රජය යටතේ මේ විශේෂයෙන්ම නීති රීති පනෝල අපේ මූදු සීමාවට එන විදේශ යාත්‍රා සහ අපේ යාත්‍රා යම්කිසි නිරීක්ෂණයක් කරලා ඒවා නීති විරෝධීව ක්‍රියාකාරකම් කරනවා නම් ඒවා නවත්තන්නට කටයුතු කරන්න කියලා. නමුත් ඒවා මං හිතන්නේ දිගින් දිගටම පැහැර හැරිය හින්දා අපිට යුරෝපා සංගමය ඒ තහනම පැනෙව්වා. ඒ තහනම පැනෝලා අපිට GSP Plus සහනයත් අපිට නැතුව ගියා. මං හිතන්නේ අද වෙනකොට GSP Plus සහනය ලබා ගැනීමට ප්‍රධාන කොන්දේසියක් තමයි මේ යුරෝපා සංගමයෙන් දාලා තිබුණු මත්ස්‍ය සහනම ඉවත් කර ගැනීම. ඒක අපි කරලා තියෙනවා. දැන් වෙනකොට ගරු අග්‍රාමාත්‍යතුමා එතුමා යුරෝපා සංගමයත් එක්ක මේ ඊයේ පෙරේදාත් කතා කරා. අපිට GSP සහනයත් අපිට ළඟදීම අපිට ලබා ගන්නට පුළුවන් වෙනවා. එතකොට ඒ හින්දා අපිට යුරෝපා සංගමයට මත්ස්‍ය අපනයන සහ ඇඟලුම් කර්මාන්ත වැනි දේවල් අපිට අලුතෙන් ඇවිල්ලා විශාල රැකියා ප්‍රමාණයක් නැවත බිහිවෙන්නට අපිට ඉඩ අවස්ථාව අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි මං හිතන්නේ අවුරුදු ගණනාවකට සිට අපි කතා කරනවා මේ ඉන්දියන් ධීවරයන්ගේ ප්‍රශ්නේ. මං හිතන්නේ තාමත් මේ ප්‍රශ්නය අපේ විශේෂයෙන්ම උතුරේ ධීවරයන්ට ඒක බලපාලා තියෙනවා. ඉන්දියන් ධීවරයෝගේ ප්‍රශ්නේ ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. නමුත් ඒක විසදිය යුතු ප්‍රශ්නයක් හැටියට තමයි අපි හැම වෙලාවම මේ සභාව තුළ අපි ක්‍රියා කටයුතු කරේ. මොකද එන්නෙන්ම අපේ තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කරනකොට මං හිතන්නේ උතුරු නැගෙනහිර ඒ වගේම පුත්තලන් දිස්ත්‍රික්කය ගත්තාම මේ ධීවර කර්මාන්තය ඉතාම වැදගත් වෙනවා. ඒ ධීවර කර්මාන්තය වැදගත් වෙන ගමන්ම ඒ ධීවර කර්මාන්තය කරන ඒ මූදු තීරය ආරක්ෂා කිරීම මං හිතන්නේ ලංකා රජයේ වගකීම. ඒ ලංකා රජයේ වගකීම වෙන්නේ මොකද ඒ තුලින් යැපෙන විශාල ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒ මූදු තීරය විනාශ කරන්නට ඒ විවිධ රටවල් වල ඒ ධීවරයන්ට පුළුවන් වුණොත් එහෙම අපේ රටේ ඉන්න ඒ ජනතාවට අපිට හොඳ ආදායම් මාර්ගයක් නැති වෙනවා. ඒ හින්දා තමයි අපි හැමදෙනාගේම අවධානයට යොමු කරන්නේ මේ ඉන්දියන් ධීවරයන්ගේ ප්‍රශ්නේ. අපිට මං හිතන්නේ නාවික හමුදාවට ඕක විසඳන්න බෑ. නාවික හමුදාවට කරන්න පුළුවන් යම්කිසි ධීවරයෙක් මේ පැත්තට එනවා නම් ඒක අල්ලලා පොලිසියට නැත්තම් උසාවියට දාන එක විතරයි. නමුත් මේක රාජතාන්ත්‍රික මට්ටමේ විසඳන්න ඕන ප්‍රශ්නයක්. මොකද දිගින් දිගටම ඉන්දියාව පැත්තෙන් මං හිතන්නේ මේ බෝට්ටු යම්කිසි පාලනයක් කරන්න නැතුව මේ පැත්තට එවීම තුලින් තමයි මේ ප්‍රශ්නේ පැන නැගිලා තියෙන්නේ. අපි දැක්ක පෞගේ කාලේ උතුරේ ධීවරයෝ සහ ඒ ඉන්දියන් ධීවරයන් අතර ගැටුම් ඇති වෙනවා. ඒ වගේම අපේ නාවික හමුදාවට විවිධ චෝදනා එල්ල වෙනවා. බෝට්ටු මං හිතන්නේ විනාශ කරා දැල් කැපුවා කියලා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ එක කාලයක් යෝජනාවක් තිබුණා ඉන්දියානු නාවික හමුදාව සහ අපේ නාවික හමුදාව ඒකාබද්ධව යම්කිසි වැඩපිළිවෙලක් කරලා ඒ වගේම ඒ ප්‍රාන්ත රජයවල් ඉන්දියාවේ තියෙන ප්‍රාන්ත රජයවල් දැනුවත් කරලා එකකතාවයක් මගින් අපි ඉස්සරහට යන්න ඕනේ කියලා මම හිතන්නේ. ධීවර සංගම්වල සාකච්ඡා තිබුණා ඉන්දියාවයි ශ්‍රී ලංකාව අතර. ඒවා ඉතාම සාර්ථක ලෙස සිද්ධ වුණේ නැහැ. ඒ හින්දා මං හිතන්නේ ඊට වඩා මැදිහත් වීමක් රාජතාන්ත්‍රික මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා. අතිගරු ජනාධිපතිතුමත් ළඟදී ඒක කතා කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒක ඉතාම ඉක්මනින් අපිට කරන්න ඕනේ කියලා මේ අවස්ථාවේදී මම මතක් කරනවා. ඒ වගේම දිගින් දිගටම තිබුණා ඉන්ධන පිළිබඳ ප්‍රශ්න. විශේෂයෙන්ම ධීවර ජනතාවට විශාල පීඩනයක් ඇති වෙලා තිබුණා ඉන්ධන මිල. අපි මේ රජය බලයට පත් වෙලා ඉතාම ඉක්මනින් විශේෂයෙන්ම ධීවර ජනතාව ඉලක්ක කරගෙන ඒගොල්ලන්ට ජීවත් වීමේ ඒ පහසුව සඳහා අපි ඉන්ධන මිල අඩු කරලා තියෙනවා. ඒ හින්දා තමයි අද මං හිතන්නේ ධීවර ජනතාව එදා ඉතාම පීඩණයෙන් හිටිය ජනතාව අද වෙනකොට ඒ පීඩණයෙන් මිදිලා අද තමන්ගේ ධීවර කටයුතු කරන්නට අද කටයුතු කරනවා. ඒ යන ගමන්ම අපි දන්නවා මේ පහුගියදා මීගොමුවේ දීවරය උද්ඝෝෂණය කරා, විශේෂයෙන්ම පෝත් සිටි ව්‍යාපෘතිය. ඒ දීවරයන්ට යම් යම් ගැටලු තිබුණා, විශේෂයෙන්ම ඒගොල්ලන් අල්ලන මුහුදු තීරයේ වැලි මේ පෝත් සිටියකට දැමීම පිළිබඳව. ඒ සඳහා මං හිතන්නේ විශේෂයෙන්ම අපේ රටේ නායකයෝ, ඒ වගේම ඇමතිවරු, දීවර ඇමතිතුමා ඇතුළු ඒ සියලු දෙනාම මැදිහත් වෙලා අද වෙනකොට ඒක යම්කිසි එකකතාවකින් निराකරණය කරන්නට අද කටයුතු කරලා තියෙනවා. නමුත් අපි මතක තියාගන්න ඕනේ අපිට දීවර කර්මාන්තයක් ඕනේ, අපිට පෝත් සිටි වැනි රැකියා උත්පාදනය කරන ඒ කර්මාන්තත් ඕනේ. ඒ හින්දා තමයි අපි විශේෂයෙන්ම අපි රට සංවර්ධනය කරනකොට අපේ ඒ මූදු සම්පත, ඒ වගේම අපේ සාම්ප්‍රදායික කර්මාන්ත වලට අපිට හානියක් නොවන ආකාරයෙන්, නමුත් අපි විශේෂයෙන්ම නවීන තාක්ෂණය අපි අනාගතය බලලා අපේ ආර්ථිකය අපි ක්‍රමක්‍රමෙන් අපි හැඩගස්සන්න ඕනේ කියන මතය අපි ඉන්නවා. ඉතින් ඒ හින්දා අපි දෙකටම ඉඩ තියෙන විදියට අපි සුහඳව ඒවා යම් කිසි ගැටලු එනවා නම් අපි ඒ ගැටලු निराකරණය කරගෙන ඒ සඳහා ඒ එක්කම යම් කිසි සංවර්ධන ව්‍යාපෘතියක් යනවා නම් ඒ සංවර්ධන ව්‍යාපෘතිය අපි ගිවිසුම් ගතක ආකාරයටම ඒක ක්‍රියාත්මක වීම සඳහා අධීක්ෂණය කිරීම සඳහා ඒ ආයතන රාශියක් ඉන්නවා. ඒ ආයතන මං හිතන්නේ ඒවා සක්‍රීයව ක්‍රියාත්මක කරලා ඒකට ඉස්සරහට යන්නට අපි ඉඩ සලස්සන්න ඕනේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා දීවර ඇමතිතුමා ඒ කල්පිටියේ තියෙන ප්‍රශ්නය මං හිතන්නේ ඒක විසඳීම සඳහා මං හිතන්නේ පාර්ශ්ව දෙකම එතුමාව හම්බෙනවා. ඉතින් ඒ තුලින් විසඳුමක් මං හිතන්නේ දැන් තියෙන තත්ත්වය සලකලා බලලා ඒ තුලින් විසඳුමක් ඉතාම ඉක්මනින් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊට වඩා මං කියන්න කැමති නෑ. මොකද ඒ ජනතාව, ඒ සියලු ජනතාව ඉන්න පුත්තලන් දිස්ත්‍රික්කයේ මොන ක්‍රමය කරත් ඒ ජනතාව දෙගොල්ලොම දීවර ජනතාව, ඒ හින්දා ඒක ආරවුලක් නොවන ආකාරයට, ගැටුමක් නොවන ආකාරයට ඒක විසඳා දීලා තමන්ගේ යම්කිසි ජීවන වෘත්තියක් කරගෙන යාම සඳහා, විශේෂයෙන්ම හැබැයි පරිසරය හානි නොකර මත්ස්‍ය සම්පත ආරක්ෂා වෙන පරිදි අපේ අනාගත පරපුරට හානි නොකර ආකාරය අපි ඉස්සරහට යන්නට යම්කිසි නීතියක් වෙනස් කරන්න තියෙනවා නම් ඒක වෙනස් කළා හරි, ඒ වගේම ඒ අලුත් පන්න ක්‍රම හඳුන්ලා දීලා ඒ ගන්න පුළුවන් පියවර ඒ ගන්න, ඒකට මම හිතන්නේ බලය තියෙන ඒ පුද්ගලයෝ ඉන්නවා මේ රටේ. ඒ හින්දා ඒක තව අවුරුදු ගානකින් ආයමත් ඇදෙන්නේ නැති වෙන විදියට මේක ආයමත් විසඳන්න කියලා මේ අවස්ථාවේදී අපි විශේෂයෙන්ම මතක් කර සිටිනවා. ඒ වගේම අද පණවන නියෝග තුලින් විශේෂයෙන්ම අපේ පහුගිය කාලේ විශාල මතභේදයක් තිබුණා. එක් එක් රටවල් වල විදේශ බෝට්ටු අපේ දජය යටතේ විශාල මසුන් මරලා ඒ තුලින් මම හිතන්නේ විශාල විදේශ විනිමයක් අපේ රටට අහිමි කරනවායි කියලා. මම හිතන්නේ මේ නියෝග තුලින් ඒ ක්‍රමය මං හිතන්නේ අපිට නවත්තලා නැත්නම් අපි අපේ අධීක්ෂණය යටතේ කිරීම සඳහා මේ නීති රීති මං හිතන්නේ ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අපේ යම්කිසි යාත්‍රාවක් ජාත්‍යන්තරයට ගිහිල්ලා නීති විරෝධීව යම්කිසි කරුණක් කරොත් එහෙම ඒවාට දඬුවම් පැමිණීම, ඒවා හඳුනා ගැනීම වැනි ඉතාම වැදගත් නීති රීති පද්ධතියක් අද මං හිතන්නේ හොයාගෙන තියෙනවා. අර පංගුවක් විපක්ෂයේ මන්ත්‍රීවරු කිව්වා මේවා තුලින් අපේ දීවරයෝ දීවර රස්සාව කරන ප්‍රදේශ හඳුනාගනි, ඒ දත්ත ඒ සමාගම් හොරගම් කරගනි. මං හිතන්නේ මේවා නම් බොළඳ කතා. මොකද අපි දීවර කර්මාන්තයක් ඉස්සරහට ගෙනියනකොට මං හිතන්නේ අපි විධිමත් ක්‍රමයකට මේ කරන්න ඕනේ. මත්ස්‍ය සම්පත සීමිතයි, අපි කාලගුණය වෙනස් වෙනවා, මේවා සම්පත් වෙනස් වෙනවා. ඒ ආකාරයට අපි හැදගෙන ඕනේ. අපිට නීති විරෝධීව අපිට මේවා විනාශ කරගෙන කෙටි කාලීන ආදායම් මාර්ග හැටියට අපි යන්න ගියොත් එහෙම ඒ තුලින් අපේ දීවර කර්මාන්තය නැත්තරම නැති වෙනවා. ඔය ලොකු සමාගම් වලට අපි දීවර කර්මාන්ත කරන ප්‍රදේශ හඳුනා ගන්න ඕන නම් ඒගොල්ලන්ට නවීන තාක්ෂණය තියෙනවා සැටලයිට් තියෙනවා ඒවා තුලින් ඒගොල්ලන් හඳුනා ගන්නවා අපේ දත්ත අරගෙන නම් මං හිතන්නේ ඒගොල්ලන්ට එහෙම කරන්න ඕනේ නැහැ නමුත් යම් කිසි නීති විරෝධීව කරන්න ඕන කට්ටිය තමයි එහෙම නීති රීති දානකොට ඒ නීති රීති වලට හරස් වෙන්නේ කියලා මම මේ අවස්ථාවේදී මතක් කරන්න බෑ ඒ වගේම අපි දීවර කර්මාන්තේ ගන්නකොට විශේෂයෙන්ම කෘතිම උපස්තර මට වගා කරන ජලද ජීවීන් මං හිතන්නේ ඒක ඉතාම වැදගත් වෙනවා මොකද අපි එක එක විදියට විශේෂයෙන්ම මිරිදිය ගත්තොත් ඒ වගේම මේ කෘතිම උපස්තර වැනි විවිධ ශ්‍රේෂ්ඨ වලින් අපිට දීවර කර්මාන්තය කරන්න පුළුවන් ඒ කෘතිම උපස්තර මත වගා කරන ජලද ජීවීන් ඒ සඳහා සහනයක් මං හිතන්නේ දීවර අමාත්‍යතුමා දීලා තියෙනවා ඒ අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපනයන ඒකෙන් සීග්‍රේන් වැඩි වෙයි කියලා ඒ වගේම අපේ මූදු සීමාවට ආවේනික වූ මෝරංගේ විශේෂයෙන්ම ඒ මෝර జాතියක් තියෙන జాති තුනක් එතුමා නම් කරලා තියෙනවා ඒවා ඒ විනාශ කිරීමට එරෙහිව ඒ වගේම මෝරගේ වරල් කැපීම වැනි අහිතකර දේවල් මං හිතන්නේ අපි ඉතාම වැදගත් වෙනවා අපේ තියෙන මේ සම්පත රැක ගැනීම සඳහා. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම මේ දීවර කර්මාන්තය නව යුගයකට යාම සඳහා අපි විශේෂයෙන්ම අඩිතාලමක් මේ අවස්ථාවේදී දාන්න ඕනේ. ඒ අඩිතාලම තුලින් අපිට පුළුවන් වෙනවා නවීන දීවර කර්මාන්තයක් මේ රටට හඳුන්ලා දෙන්න. ඒ නවීන දීවර කර්මාන්තය තුලින් අපේ පරිසරය විනාශ නොකරන ඒ වගේම ජාත්‍යන්තර මුහුදේ සිටන් අපේ මුහුද දක්වා අපිට හොඳ ආදායමක් උපයලා අපිට සාධාරණ ලෙස අපේ දීවර ජනතාව බලා ගන්න පුළුවන් කර්මාන්තයක් හැදීම තමයි අපි මං හිතන්නේ සියලු දෙනාගේම පරමාර්ථය. ඒ හැදීමේදී යම් යම් ප්‍රශ්න ඇති වේවි. ඒ ප්‍රශ්න निराකරණය කරගෙන විශේෂයෙන්ම මේ නවීන තාක්ෂණය සහ නවීන දැනුම අපේ රටේ දීවර ජනතාවට දීම ඉතාම වැදගත්. ඒ දීවර ජනතාවට නවීන දැනුම දෙන්න ඕන නම් හොඳ අධ්‍යාපනයක් සහ හොඳ ගුණාංග තියෙන සමාජයක් ඒ දීවර ජනතාව තුළ පිහිටවීම ඉතාම වැදගත්. ඒ සඳහා මම මේ අවස්ථාවේදී ගරු අමාත්‍යතුමාට මතක් කරනවා දීවර ජනතාවගේ යටිතල පහසුකම්. දීවර ජනතාව සඳහා අධ්‍යාපනය ඒ වගේම මම්මාවත් ඒ වගේම ඒ දීවර ජනතාවගේ නිවාස සඳහා විශේෂ වැඩපිළිලක් අපි ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ තුලින් අපිට හොඳ දීවර අනාගත පරපුරක් අපිට මේ රටේ බිහි කරන්න පුළුවන්. ඒ අනාගත පරපුර බිහි කරවීම තුලින් අපිට මේ දීවර කර්මාන්තයේ අපිට අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන්. ඒ වගේම දීවර ජනතාවගේ පවුල්වල ඉන්න කට්ටියට දීවර කර්මාන්තයේම යෙදෙන්න ඕනේ නැහැ. ඒක තමයි අපි කිව්වේ විශේෂයෙන්ම පෝත් සිටි වැනි ව්‍යාපෘතිය තුලින් විශාල නවීන තාක්ෂණයේ නවීන පන්නේ ඒ රැකී රක්ෂා බිහි වෙනවා. ඒ රැකී රක්ෂා වලට ඒ දීවර ජනතාවගේ ඒ අනාගත පරපුර යන්න.
එමත්ම කාලය අවසන්යි.
ඔව් මං ඉවර කරනවා. ඒ හින්දා ඒ අලුතෙන් ඒ වෙන ශ්‍රේෂ්ඨ වලට යන්න ඕන කට්ටියට ඒ යන්නත් ඒ වගේම දීවර කර්මාන්තය තුලින් යැපෙන්න ඕන ඒ ජනතාවට ඒ අංශෙනුත් යැපෙන්න හොඳ අපි අනාගතයක් සියලු දෙනාම එකතු වෙලා බිහි කරමු කියමින් මගේ කතාව අවසන් කරනවා.
ස්තුතියි.